මින්නාංශ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට අදත් අපේ දෙවැනි දවසේ ධර්ම දේශනාව සඳහා කාලයයි ශිරු දිනාම tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදු කාර්යයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝච භික්කවේ මිච්ඡා වාචා මුසාවාදෝ විසුනා වාචා පරුසා වාචා සම්පප්පලාප්පා අයං භික්කවේ මිච්ඡා වාචා තීති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි දේශනාවේදී මතක් කරගත්ත විදිහට අපි මහා චත්තාරීසික සූත්‍රය මුල් කරගෙන පවත්වන තුන්වෙනි දේශනා මාලාව නැතම් තුන්වෙනි වැඩමුළුව. ඒ චත්තාරීසික සූත්‍රයේ සර්වජන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ක්‍රියා කරන හැටි විශේෂයෙන්ම උච්ච අවස්ථාවකදී ක්‍රියා කරන ආකාරය බොහොම වාද විවාද වලට ඉඩ දෙන්නේ නැති වෙන විදිහට තියෙන ගොඩක් ඒ වාද විවාද සුද්ධ වෙන ආකාරයට විස්තරයක් කරනවා. ඒලා ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය අවසානයේ සඳහන් වෙන ඒ ආර්ය සමාධියට මේ එක එකක් තුඩු දෙන ආකාරය තමයි මේක විස්තර කරන්නේ. ඉතින් මේ මහා චත්තාරී සූත්‍රය දේශනාවේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය උපරිපන්නාසිකේ සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් පසුගිය පවත්වපු ඒ වැඩමුළු වලදී ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල් අංග දෙක සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන දෙක මේ වාගේ සාකච්ඡා කරන්න යෙදුණා. ඒ නිසා මම ආරාධනා කරනවා මේ වැඩමුළුවට සම්බන්ධ වෙච්ච අත්ණ්ඩත් ඒවා සම්බන්ධව ඒ කිවිච්ච බණ පටිගත වෙච්චුවා ආහන එක සමහරකට උදව්වක් උපකාරයක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම නැති වුණත් ඒ වාගේ තියෙන සාරය පින්දාර්ථය ඉස්සර කරගෙනයි අපි මේ වැඩමුළුව සඳහා ඉදිරිපත් කරගත්ත මේ සම්මා වාචා කියන පදේ විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඊයේ දේශනාවේදී සර්වචන් වහන්සේ තත්ත්‍ර භික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති කියලා මේ මිච්ඡා වාචා සම්මා වාචා කියන මාතෘකාව හඳුනා දීමට කලින් මේ සියල්ලටම ditthiya මුල් වෙන බවත් කොහොමද මේ ditthiya මුල් වෙන්නේ කියලා තාමත්ම සරලයි උනාට තාමත්ම ගැඹුරු නැත්නම් ගාස් ඍජු ප්‍රකාශනයක් කරනවා. යම් කෙනෙක් වැරදි වචනය එහෙම නැත්නම් හානිකර වචනේ මිච්ඡා වාචා මිච්ඡා වාචා වශයෙන් හඳුනා ගන්නවා නම් යහපත් වචනය පුලුල් වචනය සම්මා වාචා වශයෙන් හඳුනා ගන්නවා නම් අන්න ඒක තමයි සම්මාදිට්ඨිය කියලා. ඒක නිසා සම්මාදිට්ඨිය බොහෝම දුරදිග යන ගැඹුරු සත්ක්‍රියාවක් කර දෙන්න. නමුත් ප්‍රවිෂ්ඨය හඳුනා ගන්න හැටි ප්‍රායෝගිකව ඉතාමත්ම ඍජුව විස්තර කරනවා මේ වාචා නැත්නම් වචී කර්මය වචී ద్వාරය සම්බන්ධ කරගෙන. එಂಚා යම් කෙනෙක් තමන් දවසකදී කරන වචන වචී ద్వාරයෙන් කරන වැඩ සම්බන්ධයෙන් මෙනි වගේ විමසුන් ඕනකින් ගත කරනවා නම් මෙන්න මේ වචන මිච්ඡා වාචාවට වැටෙනවා මේ වචන සම්මා වාචාවට වැටෙනොයි කියලා ඒ පුද්ගලයා ටික ක්‍රමක්‍රමී ඇති කරගන්න ඒ බලන බැල්ම දිට්ඨිය සමාධිත්‍යක් වෙනවා. ඉතින් මේ සමාධිච්ඡය ඊටාම ගැඹුරු දෙයක් කොටිම කියනවා නම් සෝවන් මාර්ගයේදී සක්කාය දිට්ඨිය නැති කිරීමට දෙලින්ම අත්දුවක් දෙන්නේ මේ සමාධිට්ඨිය. නමුත් මේකට හුඟවදනේ පෙළඹෙන්නේ නැහැ කියන එක නම් බොහොම ප්‍රසිද්ධ සත්‍යක්. ඉතින් ඇයි ඒක කියලා අපි නිකන් විමසලා බැලුවොත් මේ සමාධිට්ඨියෙන් හොවා දක්වන කාරණාවට කිසි කෙනෙක් කැමති නැහැ. තමන්ගේ වචන වලින් මෙච්චර ගොඩක් මිච්ඡා වාචා වෙන බවත් මෙන්න මෙච්චර සොච්චමයි මේකේ සම්මා වාචා වෙන්නේ කියලා දැනගන්න එක මේ සම්මාදිටියෙන් පෙන්නනකොට කිසි කෙනෙකුට සතුටක් ඇති වෙන්නේ නැහැ. සමාධිත්‍ය වැඩෙන්න ස්වයං විවේචනයක් එන්න ඉඩ තියෙනවා. අපි මේ කතා කිරීමේ කොච්චර අවඩක් කරගන්නවද කියලා. ඉතින් ඉන්සාව උගව දෙනෙක් පශ්චාත්තාප වෙනවා. මේ සමාධිත්‍ය නොතිබුණා නම් හොඳයි කියලා වගේ. මොකද ඒකෙන් පෙන්නන ඉස්මතු කරන කුළුගන්වන ඔප්නංගවන කාරණාව සාමාන්‍ය ප්‍රත්‍යජනය කැමති එකක් නෙවෙයි. ඉතින් ඒ වගකීම සමාධිත්‍යෙන් කරදෙන මේ වගකීම ඥාණයෙන් ස්පර්ශ කරන්න පුළුවන් නම් නැත්නම් ඒ දේ තමයි මවන්නේ කිසිං කළ යුත්තේ කියලා අදහන කෙනාට සරුවචනාංශය අතවන්නවා. සරුවචනාංශේ ආරාධනා කරනවා පඤ්ඤාවත්තසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා මේ ධර්මයේ වැඩ කරන්නේ අනිවැනි ප්‍රඥාවන්තයි සඳහා. ඉතින් ප්‍රඥාව කියලා කියන්නේ එක පැත්තකින් තමන් තුළ තියෙන අනායාසයෙන්ම සිදුවෙන මේ අකුසල් කර්ම රාශිය ප්‍රමාණ කිරීමක් වෙනවා. මිමිච්ඡා වාචා හරහා සිදුවෙන්න පුළුවන් මේ අකුසල් කිරීම රාශිය ප්‍රමාණ කිරීමක් වෙනවා. හැබැයි ඕනම කෙනෙක් හිතනට වැඩිය වැඩි එක. තමන් මේ මම බොහොම හොඳ වචන කතා කරන, හැදිච්ච වචන කතා කරන, නම්බුකාර වචන කතා කරන, ග්‍රාමීය වචන අතහරින කෙනෙක් කියලා තමන් ගැන හිතාන හිටියට පිට කෙනකින් අහනවට වැඩිය තමන්ම තමන් ගැන හිතනකොට තමන් ඒ වචනේ නිසා කිසිම ලාභයක් නැති විශාල පාඩු වෙන වැඩ රාශියක් වෙනවා. ඉතින් ඒක සම්මාදිට්ඨිය වැඩෙන්න තේරෙනවා. ඉතින් ඒ නිසා හුඟව දෙනෙක් කරන්නේ ඒ සඳහා කැප වෙලා ශික්ෂාගරුක වෙනවා වෙනුවට සම්මාදිට්ඨිය වඩා ගන්න නැතුව නිකන් ඉන්නවා. වෙන දෙයකට හිත යොදලා හිත මත් කර ගැනීමයි කරන්නේ. ඉතින් සාපි වඩන සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ තීරුමක් නැතුව මේ කට පාවිච්චි කිරීම නිසා, වචන පාවිච්චි කිරීම නිසා දවසට කොච්චර අකුසල් කර ගන්නවද කියලා දැනගන්න. ඉතින් ඒ විදිහට පොඩි හඳුන්වා දීමක් කරලා සම්මාදිට්ඨියයි කියලා කියන්නේ මිච්ඡා වාචා වශයෙන් දැන ගැනීම, සම්මා වාචා වශයෙන් දැන ගැනීම කියලා මේකේ පාප කර පැත්ත ඉස්සරහින් තියෙන සරුවචන. වැරදි වචනේ හඳුනා ගැනීම සම්මාදිට්ඨිය කියන්නේ ඊගාවට තමයි හොඳ වචනේ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තත් ඒකයි. ඊට පස්සේ අද ධර්ම දේශන ආරම්භයේදී තියාගත්ත මාතෘකාව සරුවචනාංශේ සඳහන් කරනවා කතමෝච බිකවේ මිච්ඡා වාචා. මානි මේ සම්මාදිට්ඨිය විසින් හඳුනා දෙන මිච්ඡා වාචා සද්ධර්මයට අනුව සරුවචනාංශේ පින්න පැත්තෙන් බලනකොට මොනවද කොපමණද කෙතෙක්ද කියන ප්‍රශ්නේ අහලා මේ මුසාවාදා පිසුනා වාචා පරිසවා වාචා සම්පප්පලාප කියලා අපි සාමාන්‍යයෙන් ආජීව වට්ටමක සීලේ සමාදන් වෙනකොට ඉදිරිපත් කරන මේ වචන හතර විස්තර කරනවා. මුසාවාද කියලා කියන්නේ අසත්‍ය, පිසුනා වාචා කියලා කියන්නේ කේලම් වචන කියලා අපි සඳහන් කරනවා, පරිසවා වාචා කියලා කියන්නේ රළු පරළු වචන, සම්පප්පලාප කියලා කියන්නේ හිස් ප්‍රලාප. ඉතින් යම් කිසි කෙනෙක් කතා කරන වාරයක් පාසා තමංගෙන් දැන හෝ නොදැන කියවෙන මේ අසත්‍ය දේවල්, එහෙම නැත්නම් මේ බිඳවීම පිණිස දේවල් උස්කල කතා කිරීම සහ පහත් කළ කතා කිරීම, නැත්නම් අනුන්ට අප්‍රිය අමනාප වචන කතා කිරීම, එහෙම නැත්නම් සම්පප්පලාප වෙනුවට අර්ථ සංහිත වචන, අනර්ථ සංහිත වචන අයින් කළා අර්ථ සංහිත වචන කතා කිරීම අපිට කියන්න පුළුවන් මේකේ අනිත් පැත්ත කියලා, නැත්නම් සම්මා වාචා කියලා. නමුත් ඒකට ਸਰවචනanse වෙනමම මිච්ඡා වාචාට පස්සේ අර්ථකථන දෙනවා. ඉතින් මේ මිච්ඡා වාචා මුසාවාද අතුරු ඒ කාරණා ගැන කතා කරනකොට ඒ මිච්ඡා වාචාවෙන් ගැලවීම, එහෙම නැත්නම් හික්මීම ක්‍රම තුනකට අපේ ශාසනීය බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතිපදාවේ දක්වලා තියෙනවා. ඒකට කියනවා සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා. ඒ වගේ මේ මාතෘකාට බැස ගැනීම සුත්තමේ වශයෙන් අසා දැන ගැනීම එකක්, දෙක ඒක තමා විසින්ම නැවත සලකා බැලීම, අන්වේ ඥාන කියලා කියන එකට, නැත්නම් චින්තාමේ ඥාන කියලා කියනවා, නැත්නම් තර්ක ඥාන කියලා කියනවා, ණය ක්‍රමය කියලා කියනවා. අන්නේ විදිහට මේ බුදුහාමර මේ කියන දේ ඇත්තද, සත්‍යද, පහසිදායකද කියන එක කල්පනා කරන එක දෙවෙනි මට්ටම. තුන්වෙනි එක තමයි ඒ අනුව වැඩේට බහින එක. ඉතින් මේ පිටිස වගේ පිටිසක් දිහා දකින්නොට ඒ අතු දැන් සුත්තමේ වශයෙන් ඇහිලා දැනගෙන ඒක ඇත්තයි මේ සර්වඥාන්සේ කියන න්‍යාය ක්‍රමයක් ඇත්ත. ඒ නිසා මම මේක කරන්න ඕනෑ කියලා බහැගත්ත පිටිසක්. නමුත් මේ පිටිස වුණත් තේරුම් අරගන්න ඕනේ. මෙතෙන්ට එනකොට අපි පළවෙනි දවසේම විශේෂයෙන්ම වැඩමුළුවේ අපි පළවෙනි දවසේ ඊයේ උදේ අපි අටදෙල් සමාදන් වුණා. එතකොට මේ හතරම එක පිළිවෙට දාලා මුසාවාදා කියන වචනෙන් තමයි අපි සමාදන් වෙන්නේ. ඉතින් ඒක සමාදාය සික්කති සික්ඛාපදේසු කියලා සරුවචනාංශ මේ කියපු නිසා අපි ඒක ඉල්ලගෙන සමාදන් වෙලා එහිලා පණිපා කියලා රකින්න. එතකොට පිරිසකට එකතු වෙලා ගොනු වෙලා වැඩක් කරන්න පුළුවන් ගතියක් එනවා. මොකද හැම කෙනාම කතා කරන්නේ. ඒ වගේම තමන් කතා කරන දේ අන්තර්ගත වෙන වග වෙනවා. දෙවෙනි එක තමයි භාවනාවේදී හිත කතා කරන එක. වචන කතා කරන එක අපි කියනවා නම් ආචාර ධර්ම වලට සමාජ පද්ධතියට බලපාන පිට කෙනෙකුට දකින්න දේ. දෙක හිත කතා කරනවා. ඇතුළත වාචාලකම කියලා කියනවා, වාග් බහුල්‍ය කියලා කියනවා මේකට. මේකේ ගැඹුරම කොටසට කියලා කියන්නේ ඔය මේ ප්‍රපංච කරනවා කියන හිත තේරුමක් නැතිවක් යන ඔහේ අර තවල් කාපු ගුණා රෑ වෙනකොට වමාර කන්නසේ ඒ ඔහේ ඒක අපායින යගේ වෙච්ච දෙයක් යන ඔහේ හිත දොඩමළු වෙනවා. ඒ දොඩමළු වීම සම්බන්ධව ක්‍රියාවවත් වීම නැත්නම් ඒකේ සාර්ථකත්වයේ තමයි අපි මේ සමත භාවනාවක් අරගෙන භාවනා කියනදී සමත කර්මස්ථානයක් කියලා කියමුකෝ. සමත කර්මස්ථානය කියන්නේ ඒ අරමුණේම හිත තියාගෙන හිත මිදන්නත්තර වෙන එක, දොඩමළු වෙන එක ඉසලා දකින්නවා. ඒ දැකීමත් ඉතාම ලොකු සම්මාදිට්ඨියක්. අපේ හිත මේ වගේ හික්මෙවෙ නැත්තම්, භාවනාට යෙදුවේ නැත්තම් මොනම න්‍යායපත්‍රයකටවත් නෙවෙයි කතා කරන්නේ. ඒ දොඩමළු වෙවි නොයකත් පිස්සුවද වඳුර එක්වා. ඉතින් නමුත් ඒක අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද හේතුව අපි ගැන වග වෙන්නේ නැහැ. සමාධි ශික්ෂාවකට යන්නේ නැහැ. සමාධි ශික්ෂාවට ගිය ගමන්ම ඒකට වේගින් ගිය වාහනයක් බ්‍රේක් ගැහුවා වගේ පාලනය කරගන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා අර සම්මාදිච්චින් මිච්ඡා වාචා මිච්ඡා වාතා වශයෙන් පෙන්නකොට උපදේශන ලැබිච්ච එකනා අනිම මෙච්චර මායතින් බොරු කියවෙනවද කකුසල් වෙනවද කියලා දැනගන්නකොට බයක් උපදිනවා වගේ භාවනාට ගිය පළවෙනි දවසේම ඉඳගත් පළවෙනි දවසේම මේ ඇතුලේ දොඩ මළු කපන හිත කතා කරන ගතිය දැක්කට පස්සේ හිතෙනවා මට කවදාකවත් බැරි වෙයි භාවනා කරන්න කියලා. ඒ වෙනුවට ගිජියෝ හිතන්නේ මොකද්ද? ඒ සඳහා මම මහාන වෙන්න ඕන. ඒ සඳහා මම අරණ්‍යගත වෙන්න ඕන. ඒ සඳහා මම සද්ද නැත්තැනකට යන්න ඕන කියලා. ඔය ඔක්කොම දුන්නත් හිත කරා කිරිලෙ කිසිම වෙනසක් නැහැ. මොකද ඔය කඳ මහාන වුණාට හිත මහාන වෙන්නේ නැහැ. ඒකට බොහොම කල්යනවා. සමහරට වෙන්නේ නැහැ, මුළු ජීවිතේටම වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඇතුළත කතාව කියන එක අපි දුක්ඛ සත්‍ය කොටසක් විදියට අපිට පාලනය කරගන්න බැරි එකක් විදියට ආණ්ඩුවට කරන්න බැරි විදියට නිතර වෙනස් වෙන එකක් විදියට ඒ නිසා වදයක් විදියට දැකීම ලොකු සම්මාදිට්ඨිය. ඒකට බොහොම කලාතුරකින් තමයි කෙනෙකුට ආත්ම ශක්තිය තියෙන්නේ. ඒ තමන්ම ඇතුළත හිත ඇත්තක වහගත්ත ගමන් මේනේ ඇතුළත කතාව. මෙන්න මේ ඇතුළත එන කතාව හිත දොඩමළු වීම වාග් බහුල්‍ය නැති කෙනෙක් නැති නිසා දු බුදුරජාණන් වහන්සේ එකතුව පසු ආචාර්ය પરම්පරා රාශියක් මේ සඳහා අත්වල් ආප්තෝපදේශ ගුරු උපදේශ කමඨාන් දී මාර්ගයෙන් කමඨාන් සුද්ධ කිරීම වශයෙන් කරා. ඒ සඳහා පාවිච්චි කළේ ඊයල් මතක් කරගත් විදිහට මේ විතක්කේ කියන චෛතසිකය. මේ විතක්කේ තමයි බොහෝ විචල්්‍ය සාධක දෙනකොට විකල්ප රාශියක් තියෙනකොට ගන්න මේ අරමුණ කියලා තෝරන්නේ විතක්කේ. අරමුණට හිත නංවන්නේ විතක්කේ. ඒ නිසා විතක්කය පුදුමාකාර බල සහිත එකක්, පාලයන්යක් නැති හිතේ. එයා තමයි තීන්දුව කරන්නේ හරක යන්න කොයි අතරද කියලා. ඉතින් ඒක දැනගෙන මේ විතක්කය අතයතර ගත්තයි කියලා කියන්නේ සමත වශයෙන් සූර උණයි කියන එක. දක්ෂ උණයි කියන එක. මේ විතක්කෙන් කරන්නේ අරමුණට හිත නංවන එක. ඉතින් මෙතනදී බහුසුත භාවයේ සඳහා එකක් මතක තියාගන්න විචල්්‍ය සාධක රාශියක් තියෙන වෙලාවේ තමයි ගත හැකි විකල්ප රාශියක් තියේදී එකක් තෝරනවයි කියලා කියන්නේ අනික් සියල්ලම ප්‍රතික්ෂේප කිරීමමයි. තමයි දැනගෙන කරත් නොකර කරත්. නමුත් අපේ හිතේ තියෙන පටුකම නිසා, තණ්හාව නිසා, මාන්නය නිසා, ආත්ම දෘෂ්ටි නිසා එකක් තෝරන්න පණින එක, අනික කටිය ඉස්සලා ගිල එක අල්ලා ගන්න පණින එක අපිට කොච්චර පුරුදු වෙලා තියෙනවද කියලා කියනවනම් මේ එකක් අල්ලන්න පැනීම නිසා අපෙන් ගිලිහෙන අනෙකුත් විකල්ප රාශිය මෙතෙකයි කියලා කියන්න බැරි හානියක් සදාකාලිකව ආයේ කවදාකවත් අවස්ථාවක් ලැබෙන ගියා ගියාමයි කියලා විශාල හානියක් සිද්ධ වෙනවා. ඒක අපිට කවදාකවත් දකින්න වෙන්නේ නැහැ බුදු කෙනෙක් මේක පෙන්වනකම්. මේකට අපි ආර්ථික විද්‍යාව උපයෝගීතාවය කියලා කියනවා. එහෙම නැත්නම් ආවස්තික වටිනාකම කියන වචන දෙකක් ආර්ථික විද්‍යාවේ හම්බෙලා තිනවා. මේ ටිකක් විස්තර කරන්න පුළුවන්. අපිට විචාර අපි කියන්නේ අපේ සිංහල ජාතක කතාවල ගියොත් ස්වයංවරය කියලා එකක් තියෙනවනේ අපි අහලා තිනවා. බුදුහෙ තෙදවත් බලවත් ශක්තිමත් කුමාරයෙක් හිටියොත් ඒ කුමාරයාට කුමාරිකාවන් තෝරන වෙලාවේදී කුමාරිකාවන් ගොඩාක් ඇවිල්ලා පාවා දෙන්න ඒ රාජ්‍යවලින් විමසනවා. එතකොට කුමාරයාගේ පියා ස්වයංවරයකට කැඳවරෝ කියනවා උඹලා උඹලගේ කුමාරිකාවන් සරසලා අහවල් මණ්ඩපයට එකතු කරන වරෙන් මම්මගේ පුතා එවනවා. පුතා තෝරලා එයාගේ කැමැත්ත ගනි. අපි ඒකට කියන්නේ ස්වයංවරය කියලා. ඒ ස්වයංවරයකින් තමයි සරුවච්චන් වහන්සේත් බුදු වෙන්න ඉස්සර වෙලාව යසෝදරාව තෝරගත්තේ. එකෙදිදී ශිල්ප දක්වන්නත් උනා සරුවච්චන් වහන්සේට සමහරලාට කුමාරීවරුත් ශිල්ප දක්වන වෙලාවල් තියෙනවා. කුමාරයා ශිල්ප දක්වන වෙලාවලුත් තියෙනවා. කොහොමනම් හරි එක්කෙනෙක් තේරුවයි කියලා කියන්නේ හොඳට මතක තියාගෙන ඉන්න අනෙක් සියල්ල ප්‍රතික්ෂේප වෙනවා. ඒක හරිම තීරණාත්මකයි. මෙන්න මේ තේරීම කරන චෛසිකේ තමයි විතක්කේ කියලා කියන්නේ. යම් අරමුණකට හිත නංවනවා. හිත නැංගීමෙන් අනිකව ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් මම මේ බෞද්ධ භාවය සඳහා මතු කරපු කාරණේ තමයි එකක් තෝරනවා කියලා කියන්නේ අනික සියල්ලම සදාකාලිකව ප්‍රතික්ෂේප කිරීමක් ඒ කවදාවත් ආය අවස්ථාව එන්නේ නැහැ. මේක තාමත්ම ලස්සනට පළවෙනි වතාවට ඔය ඥානපෝනික ස්වාමින් වහන්සේ ඔය Power of Mindfulness කියන පොතේ විස්තර කරලා පෙන්නනවා. ඒක සිංහලට ඒ පොත දැම්මේ මේ සතිමත් භවයේ බලය නැත්තම් සීයේ බලමයි මේ කියලා පරිවර්තන වෙලා තියෙනවා. හැබැයි ඒක මේකට වඩා වාදකේ යුතුය. පිටත් වඩා උපුණන් වල දැක්වේ යුත්තක් අපි මේ පැනලා යමක් බදා ගන්නවයි කියලා කියන්නේ ඒ මතින් අපිට තියෙන විශාල අවස්ථාවල රාශියක් දැක දැක දන දන පාගද දෙනවා. මම මෙතනදී hina වෙන්න කතාවක් කියනවා. හැබැයි මේක සමාහලට බනටම මං ඔප්පු කරන හදන කාරණාවට සම්බන්ධ නොවෙන්න පුළුවන්. මේ වගේ ස්වංවරයක් තිබුණලු ලස්සන අනංග කුමාරයා කියන කුමාරයාට එකම රජුරුවන්ගේ දුවරු හත් දෙනෙක්. හත් දෙනාම ලස්සනලු. මම හිතන්නේ සමාහට බිසුණු ආසලා වෙනස් වෙලා වෙන්නේ නැති. මොකද අනංග කුමාරයා ඒ ස්වංවරේ බාර අරගෙන යනකොට එකකින් එක කුමාරිකාවක් ඇඳුම් කපන්න මහන්න දක්ෂයි. තව කෙනෙක් උයන්න දක්ෂයි. තව කෙනෙක් ගෙවල් දොර ඇතුළත සල්සන දක්ෂයි. තව කෙනෙක් වියන සකස් කරන දක්ෂයි. තව කෙනෙක් අමුත්‍ය පිළිගන්න දක්ෂයි. හයිවිනී කනගෙත් මට මතක නැහැ. නටන්න දක්ෂයි. බාලේ කනගේ එහෙම මොකක්වත් තිබිලා නැහැ. පස්සේ අනංග කුමාරයා යනකොටදී එක එක කන ඇවිල්ලා. එක එක කනගේ දක්ෂකම් පෙන්නලා දෙනවා. ලස්සන අඳින එක නා හොඳ බැඳුමින් සැරසීලා හිටියා. ගේ සකස් කරන එක නා පිටිකන්නාසුළු විදිහට රූප කන්න සකස් කළා. ඇතුළත ලස්සන කරා. බාහිරින් එක නා මල්වත ලස්සන කරා. එක්කෙනෙක් පිළිගරගත්තා. යා ඒකට දක්ෂයි. කෑමට දක්ෂයි. ඉතින් අනංග කුමාරයාගේ සිත් පැහැර ගන්න විදිහට අර මුල් 6 දෙනාම ක්‍රියාත්මක කරලා දෙනවා. පස්සේ අර අන්තිමට ඉන්න නංගි කතා කළලු උඹේ මොකද්ද තියෙන දක්ෂකම දැන් අර අර කට්ටිය කට්ටියගේ දක්ෂකම් පෙන්නපු නිසා ඉතින් ආශිවලු මේ අතුරු 6 දෙනාත් එක්ක ඉන්න එක තමයි කිවලු මගේ කියලා දක්ෂකම. මොකද මොකක් හරි පුළුවන් මනුස්සයට අං ආවා වගේ. ඒකේ වැඩේම අනංග කුමාරටත් ඒක පෙන්වන අනිත් අක්කලටත් පෙන්වන රජුරණත් පෙන්වනවා. අර මේ ඔළුවේ කක්ක තියෙන ඉස්සා නිතරම ඉස්සිස් කියනවලු. එනනම් මේ හැකියාව තියෙන මනුස්සයට කවදාකවත් බෑ අනික් කට්ටිය මට්ටමට ඉන්න. ඉතින් විතක්කය මේ වගේ ක්‍රියාවලදී ඉතාමත්ම සක්‍රීය සේවාවක් කරනවා. විචල්්‍ය සාධක රාශියක් තිබම එකට පනිනවා. නිතර මේකටමයි පනිනේ. ඉතින් මේකෙන් පේනවා දී ඇති විචල්්‍ය නැත්තම් අපි කියනවා විකල්ප කොච්චර තිබුණත් කර්මය වැඩ කරන්න හැටි. රුචි අරුචිකම වැඩ කරන්න හැටි. එහෙම නැත්නම් සර්ව බලධාරි දෙවියන් අදහන කෙනෙකුට කියන්නේ දෙයයන්ාංශකේ බලය. නැත්තම් දෙයයන්ාංශකේ මන අපේ වැඩ කරනවා. සාධක කොච්චර තිබ්බත් Taman තෝරන දේ මොනම හේතුවක් නිසාවත් වෙන එකක් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අදාන ගාහේ දුප්පටි නිසග්ගී කියලා කියනවා ඒකම දැඩි කර අල්ලන ඒක අතහරින්න බැරි ගතිය පෘථග්ජනයාගේ ඩෙන්ටිටි කාඩ් එකවල. එයා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඔය ගොඩක් දුන්නට පස්සේ මෙයා මේකමයි අල්ලන්නේ. ඕක නෙවෙයි වෙන එකක් ගත්තයි කිව්වොත් ගණන් කිව්වොත් ඒක පුද්ගලික ජීවිතේට ගන්න ප්‍රධාන ඇහිල්ලක් වෙන නිසා එයා කැමැතිවත් නැහැ. අන්න මේ විතක්කේ මේ තරම් ඔලමලව කටයුතු කරන මිනිස්සුෙකුට මොන සැප දුන්නත් එයා තෝරගන්න තමන්ට ඕන දේ. මේ විතක් යත් වචනයත් අතර තද්ද සම්බන්ධයක් තියෙනවා අපි ඊයේ මතක් කරගත්ත විදිහට වචනේ පටන් අරගන්නේ මේ විතක්කෙන්. ඒ නිසා ඒකට වචී සංඛාර කියලා කියනවා. ඒක නිසා අපි සමත භාවනාදී මේ විතක්කේ පාවිච්චි කරන්නේ පාවිච්චි නොකළොත් දෝරේ ගලන්න පුළුවන් ඇතුළත කතාව හිටිවිලි චිත රූප සද්ද වෙනුවට එව්වා මනාපමනාප කෙලස් පහල කරන්න පුළුවන් ගතිය ඇති නිසා ආනාපානෙ වගේ මධ්‍යස්ථ අරමුණක් දැකලා ඒක මෙනෙහි කිරීම මාර්ගයෙන් අපි විතක්කේ ක්‍රියාවත් කරනවා. ආශාසෙලද ආශාස කියලා මෙනෙහි කරන ප්‍රසවාසෙලද ප්‍රසවාස මෙනෙහි කරනකොට ඒ අරමුණත් එක්ක දැඩි සම්බන්ධතාවයක් ඇති වෙලා ඒ දෙක අතර පරතරය අඩුවෙන්න හිතවිලි වේදනා සද්දෙන්න තියෙන ඉඩ අඩුයි. හැබැයි මේක 100%ක් හරියන ක්‍රමයක් නෙවෙයි. නමුත් විතක්කය යහ ක්‍රමයට ක්‍රියාවත් කිරීමක්. මෙන්න මේ විතක්කය යොදවනකොට මේකට අපි මෙනෙහි කිරීම කියනවා සල්ලක්ෂණය කියලා පාලියෙන් කියනවා. මෙන්න මේම කර කර ඉන්නකොට කෙනාට තේරෙනවා දැන් මේ අරමුණේ ආස්වාස වශයෙන් ප්‍රසවාස වශයෙන් පිම්බීම හැකිලිම කරන නම් පිම්බීම වශයෙන් හැකිලිම වශයෙන් සක්මන් කරනකොට වම දකුණ වශයෙන් කර කර ඉඳද්දී මේ මෙනෙහි කිරීම කෝක වෙතත් හිත කොහෙදෝ ගිහිල්ලා හිත සද්ද දිගේ ගිහිල්ලා හිත වේදනා දිගේ ගිහිල්ලා හිත හිතවිලි දිගේ ගිහිල්ලා චිත්ත රූප දිගේ ගිහිල්ලා එතකොට තමයි තේරෙනවා මේ මෙහෙවීම සිහියෙන් සම්පජඤ්ඤ යුක්ත මෙහෙවීම කෙරුවට යම් යම් වෙලාවල් වල මෙහෙ අපි හිතා ගන්න නැති පැති වල මෙහෙවීම මගයක් වෙනවා. මේක යෝගාවචරය පරාජය පිණිස පාලනයෙන් ගිලිහිම පිණිස ඉච්ඡාබංගත්ව පිණිස පාවිච්චි කරාට මෙතන තදබල චිත්තානුපස්සනාවක් සහ ධම්මානුපස්සනාවකට අවශ්‍ය කරුණ රාශියක් තියෙනවා. ඒක නිසා සරුවචන් වහන්සේ සංචේතනික සූත්‍රයේදී පෙන්ලා දෙනවා මේ වගේ දෙයක් වෙනකොට තමන් ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරින්දදී හිත හිතවිල්ල දිගේ ගිහිල්ලා ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරින්දදී සත්‍ය දිගේ ගිහිල්ලා වේදනාව දිගේ ගිහිල්ලා ඔන්න මගට යනකොට තියෙනවා දැන් ඔන්න හිත තියෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස සමාන මෙනෙහි කරනවා කෙරුවට මොකද හිත පිටතන ගියාට පස්සේ තියෙනවා මේ මෙතන තියෙන වචී සංඛාරේ විතක්ක ਵਿਚාර දෙක කියන්නේ වචී සංඛාරේ වාචාය නැත්තම් වචී සංචේතනාව නිසා හිතේ උප්පජ්ජති සුඛ දුක්ඛ වචනේ නිසා හෝ වචනේ සංචේතනා පිළිබඳ වචන ඇති කරන විතක්ක ਵਿਚාර නිසා හිතට ඇති වෙනවා සැප දුක. දැන් අපි ගත්ත නිදර්ශනේ නම් ආනාපානෙ මෙනෙහි කර හිටියට ආනාපානෙ ඉන්නේ නැතුව හිත පිට යනකොට උපදිනව අනේ අපරාධේ මගේ කාලය නාස්ති වුණා නේද කියලා දුක. යම් විදියකට හිතේ ආනාපානෙම දිගට ගියා නම් හිතුවට වැඩිය උපදිනවා සැපක්. මට හද වෙනකට වැඩිය ආනාපානෙ හරි ගියයි කියලා. ඒ නිසා වචනේ නිසා හෝ වාචාය වාභික්කවේ වචේ සංචේත වචී සංචේතනා හේතු උප්පජ්ජති සුඛ දුක්ඛ. අපි කතා කරන වචේ නිසා හෝ ඒකත් අපේ නිදර්ශන සහිතව පෙන්වන්න පුළුවන්. කතා කරපු වචනේ හරි ගියා නම් අපි සම්මුඛ පරීක්ෂණ කියලා හරියට උත්තර දුන්නා නම් විභාගයෙන් පාස් වුණා නම් ඔන්න උපදිනවා සැප. ඔක්කොම දැනගෙන ගියා සම්මුඛ පරීක්ෂණදී වැරදිට කතා කරලා පෙරදුනා නම් ඔන්න වර්ධිනවා දුක. ඒ වගේම තමයි ඇතුළත කතාවේදී චේතනාව හරියට ගියා නම් ඔන්න සැපක් පහළ වෙනවා. පෙරදුනා නම් දුකක් පහළ වෙනවා. ඉතින් මේක යෝගාවචරය දැනගත්තොත් මේක මම අනිවාර්යයෙන්ම මෙනෙහි කරන එකමයිත් එක්ක ඉන්න ඕනේ. මේක මට පාලනය කරගන්න ඕනේ. මේක ආණ්ඩුමට්ටු කරගන්න ඕනේ කියලා හිතාන ගියානම් පරදිනවා. නමුත් මේ තේරුම් ගන්න හදන්නේ අපි මේ විතක්කේ වැඩපිළිවෙලයි කියලා දැනගත්තොත් ආ වර්ධිනකොට තේරෙනවා අපි හිතාන ගියට වැඩිය ගොඩාක් මේකේ විකල්ප තියෙනවා කියලා. මේ විදිහට නොසිතූ දෙයකට හිත අදිද්දි හොඳ නරක දැනගෙන තියෙද්දි එක පැත්තක අපිට මේ සංසිද්ධියේ දෘෂ්ටි කෝණයක් පෙන්වනවා. ඒ වගේම සර්වඥාණන් සඳහන් කළා තියෙනවා මේ දේ Taman නිසා වෙන්න පුළුවන් අනු නිසා වෙන්න පුළුවන්. අපි නැති භාවනා කරන දැදී දෙන්නේ කුසුසු කාලා කතා කරනවා කියලා. කතා කරනකොට ඒක අනිවාර්යයෙන්ම මම හිතනවා මම අපි නීතිත් දාලා තියෙනවා මේ මිනිස්සු සිල් ලගන් තියෙන්නේ මොකද්ද මේ කරන්නේ කියලා අර යටින් එන විතක්කේ දැන් අනිවාර්යයෙන්ම අනපනේ නැහැ. සද්දෙට ගිහිල්ලා ඉතින් හරියට නඩුවක් ඇහෙනවා හිත ඇතුලේ. ඉතින් ඒ නිසා ඇතුලේ උපදිනවා දුකක්. එහෙම නැතුව අර මොනීමේ හිත තිබ්බනම් විශේෂයෙන් මේක හොඳට සිද්ධ වෙනවා. දැන් මේ දවස්වල බාහිරේ ශබ්ද කියන තැනගෙන අපිට භාවනා කරන්න වෙලා තියෙනවා. එහෙන් භාවනා කරනකොට එක පාරට හිතට තේරෙනවා ශබ්ද සියල්ල එක පාට නතර වෙනවා. මොකක් හරි හේතුවක් නැහැ නතර වෙච්චාම හොඳට නිශ්ශබ්දතාවය ඇහෙන්න පටන් ගන්නවා. මෙතෙක් කළ ශබ්දනේ ඇහුනේ. නිශ්ශබ්දව ඇහෙනකොටම සතිය බොහෝම ගැඹුරකට යනවා. විතක්කයක් වැඩ කරනවා. අරමුණක් හොඳට පේනවා. අර දික්කසාද වෙලා ඉඳලා ආයෙ දෙන්න බැඳහම තියෙන ජොලියක් වගේ ජොලියක් යනවා. ඈත් වෙලා තිබුණ ආනාපානෙ ඔන්න කිට්ටු කරලා එතකොට මේ උපදින විතක්කේ නිසාම සතුටුත් පහළ වෙනවා. මේකට හේතුව බාහිර කෙනෙක් වෙන්නත් පුළුවන් තමන්ම වෙන්නත් පුළුවන්. ඒ නිසා අධ්‍යත් හේතුවක් නිසා හෝ බහිද්දා හේතුවක් නිසා මේ විතක්කේ හරිපාර යෑම නොමග යෑම වෙන්න පුළුවන් කියලා. ඒ වගේම සරුවත්තරනාංශයේ මේ ටික කියලා දීලා කියනවා විතක්කේ චේතනා සහිතව අරමුණකට යන්නත් පුළුවන් චේතනාවට විරුද්ධව අචේතනිකව යන්නත් පුළුවන් සංචේතනා හේතු සංචේතනාව ඇතුව සහ සංචේතනාව නැතුව මේක තමයි මේකේ සෙල්ලමේ කියන ගැඹුරුම ඉගෙන ගන්න තියෙන පාඩම නැත්නම් අපේ හිතේ තියෙන චපල ගතිය තේරුම් ගන්න තියෙන්නේ මේක තමන් හෝ නිසා හෝ අනුන් නිසා හෝ වේවා සම්පජාන හෝ වේවා අසම්පජානව තමන් දැක දැක දන දන මේ හිත පිටපයින් එනස ඇඟට නොකිය හිමීට හිතපයි මෙන්න මේ සම්පජඤ්ඤය මේ වැඩි ගොඩාක් වෙලා කරනකොට තමයි තමන්ට තේරෙන්නේ දැක දැක දන දන දැන් තමන්ට ආනපාන මෙහිට පවතින නවත් ආනපාන ඉන්නවා කියලා මිනේ කිරිම වුණාට හිත පිටපයින් එතකොට අසම්පජානව හිත යනවා ඒකට හුඟක් වෙලා අපි පශ්චාත්තාපේ. එතකොට අසම්පජාන එනකොට දුකට සම්පජාන එනකොට සැපටත් කියලා ඒ හරහත් සැප දුක් දෙකක් තියෙනවා. මේක වෙන්නේ අනිවාර්යෙන් භාවනා කරන මනුස්සයල පමණම. භාවනා නොකරන සම්මී වාචාව ගැන කතා කරන තියෙනවා මේක අල්ලන්නවත් හම්බෙන්නේ නැහැ මේකට කිට්ටු කරනවත් හම්බෙන්නේ නැහැ. නමුත් අවාසනාව බලන්ද ඒකෙදිත් හිත හිතුමනාපෙත නන්නතර වෙනකොට ඒ බව දකින්නකොට පශ්චාත්තාපයක් එන්නේ. ඉන්ජා යෝගාවතරය අනුණ්ඩ බණිනවා, අරමුණට බණිනවා, එහෙම නැත්නම් තමන දෙස් දී ගන්නවා. නමුත් මේ සෑම හිතකම තියෙන චිත්ත නියාමයක් මම මේ අඳුන ගන්න හදන්නේ කියලා කවදාකවත් හිත පිට ගියා. සම්පජානවම ගියා. මේක පිළිබඳ සතුටු වෙන දවස කවදාද එන්නේ? මේක විරවඳ උපේක්ෂා වෙන දවස කවදාද එන්නේ කියන එක යෝගාවචරයේ තල තුනකම පෙන්වන දෙයක්. අපි ආනාපානෙ ඉන්නවා. බාහිර ශබ්දත් නැති වෙන්න පුළුවන්කම තිබුණා හරි අපි අදිෂ්ඨාන කරගෙන යනවා මට විනාඩියක්වත් අඩු ගන්න ආනාපානෙ ඉන්න ලැබේවා. ආශ්වාස ප්‍රශ්වාස මෙනේ කරන. එතකොට දැක දැක දන දන පේනවා මේ හිත පණි. සමහරට නොදැන නොදක පයිද. මේක පිළිබඳ අපිට න්‍යායපත්‍යක් නැහැ අපිට කරන්න දෙයක් නැහැ. මේක බාරගන්නේ කවද්ද අපි? බාරගන්නේ તો කවදාක සත්‍ය ශක්තිමත් වෙන්නේ. ඒක නිසා අපි අරමුණ මෙනෙහි කර කර ඉන්නවා විතක්ක යොදවන ඇත්තටම විතක්ක යොදවන. ඒ කියන්නේ මෙනෙහි කරන මෙනෙහි කරගෙන ඉඳද්දී අපිට තේනවා දැන් හිත මෙනෙහි කරන අරමුණෙන් පිටපැනකට. මෙන්න මේ
අසම්පජානව හිත විතක්කය පිටපැන්න වෙලාවක දැම්මගේ හිත නන්නත්තා වෙලා පිටපැන්නා කියනකොටම ආපහු එනවා අරමුණට. ඒක ඊටත් වැඩිය වෙනස් කතාවක්. හිත පිට ගිය බව හොඳ මොරච්චකමකින් දැනගත්ත ගමන් හිත ආපහු එන්න තියෙන ඊට වැඩි. ඒ දේ කවදාකවත් වෙන්නේ හිත පිට ගියා කියලා දැකපු ගමන් පශ්චාත්තාප වෙන කෙනාට. ඒ නිසා හිත පිට යෑම නිසා පශ්චාත්තාප වීම, හිත පිට නොයෑම නිසා සතුටු වීම වගේ දේවල් යෝගාවචරයේකට භාවනාවට සම්බන්ධ වෙන්නේ දවසෙන් දෙකෙන් නෙවෙයි, බොහෝ කල් භාවනා කිරීමෙන් තේරෙනවා මේක කවදාකවත් නතර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් මේක බාර ගන්න පුළුවන්. බාරගෙන හමුද පිට ගියා. පිටකී බව දැනගත්ත ගමන් ආපහු හිත නැවත එන එක ආඩම්බර වෙන්න හඳුනා ගන්න මේක හොඳයි කියා ගන්න දක්ෂ වෙච්ච දවසේ ඇති වෙන අත්දැකීම නිවනට පමණමයි දෙවෙනි වෙන්නේ. ඒ තරමට මේකේ නිවනේ ලක්ෂණ තේරම පෙන්නනවා. ඒ බුදුරජාණන්සේ මේ පෙන්නන නිවන අර්ථකථනයක් දෙන්න බැරි බව, අනිර්වචනීය බව හොඳට තේරෙනවා. හිත පිට ගිහිල්ලා නන්නත්තර වෙලා තියෙන්නේ. ඒක හොඳට නිකන් අනුන්ගේ හිතක වෙන වැඩපිළිවෙලක් වගේ, චිත්‍රපටියක වගේ, නාඩගමක වගේ දැකලා, ආ හොඳයි හිත පිට ගිහිල්ලා ඉතින් ප්‍රශ්නයක් නැහැ කියලා බලන්න හිටියොත් ඒ සලකා බැලීම නිසාම හිත ආපහු නැවත අරමුණට එනවා. කුක්කෙකුට ඉංජු කියනකොට ආහන් මේ වෙලාවේදී තමයි දැනගන්න පුළුවන් නම් මේ හිත පිට යන හැම වෙලාවකම හරියට භාවනා හොඳට කරනවා නැවත පැමිණීමේ සතුට වෙන්න දේකුත් තියෙනවා. හිත පිට යෑම කියන්නේ හැමදාම කනගාටු වෙන්න දෙයක් නෙමෙයි. හැමදාම කනගාටු වෙනවනම් තාම ලාමක නොදියුණු මනසක් ඇති අභාවිත මනසක්. ඔහොත් ඒක හරහමයි, ඒක තේරුම් ගන්නමයි, ඒක විනිවිදලම තමයි තේරුම් ගන්න තියෙන්නේ. මේක වෙද්දිම ඒක අනුන්ගේ දෙයක් විදිහට බලලා ඒක දිහා නැවත නැවතත් වෙනකොට ඒක උකුරු කරගෙන කවදද මට පුළුවන් වෙන්නේ මගේ හිත පිට ගිහිල්ලා කියලා, නැත්නම් අපි සාමාන්‍ය වචෙන් කියන සතියෙන් තොර වුණයි කියලා හිතටම අහුවෙන වෙලාව. ඒක මගේ වචන වලින් මම කියන්නේ සතියට අසතිය අහුවෙන වෙලාව කියලා. සතිමත් වීම සඳහා කටයුතු කරන කෙනාට වෙලාවක හොඳට තේරෙනවා මම දැන් ඉන්නේ අසතිය කියලා. අන්න එතනදිත් ඊ ගාව චිත්තක්ෂණයේ හම්බෙන තැන අර විශාල වාසිය පිණිස හිත නරක් කරගන්න නැතුව අසතිය සතිය නැති බව දැන ගැනීම අකුසලයක් නෙවෙයි. සතිය නැති බව දැනගන්න කවදාකවත් සතිපට්ඨානේ වඩන්නේ නැති කෙනාට බෑ. සතිය නැති බව ඒ විලාම දැනගන්න ආධුනික යෝගාවචරයට බෑ. ගරා එන්න වෙන්නේ ගොඩාක් වරද්දගෙන තමයි. ඉතින් ඒක නිසා හැම වෙලාවෙදීම අරමුණේ පිට යෑමයි නවත ආරමුණට පැමිණීමයි අරමුණේම නිසලී දිගට යෑමයි මේ තුනම සමතත්වයේ දාලා සලකනවා කියනවනම් සලක ගන්න තරමට අපිට මේ රීල ගන්න පුළුවන් නම් එතෙන් දියෝගාවචත හම් වෙන්නේ ඔසවතබන ගතිය දේවල් වලින් විනිර්මුත් වෙන ගතිය ඇති වෙන බලපෑමෙන් තමන් නිදහස් වෙන ගතිය ආර්ය භාවයේ දක්වම تعلق මේ ඉන්නේ දේවල් වලට චෝදනා කර කර නැත්තම් තමන්ට දෙස් දෙමින් මේ මගේ හිත අනුන්ගේ හේතු නිසා පිට ගියා, තමන්ගේ හේතු නිසා පිට ගියා, දැන දැන පිට ගියා, නොදැන නොදැක පිට ගියා, වචනේ බින්දින මට්ටමට හිත පිට ගියා ආදි වශයෙන් මේ වෙන සිද්ධි ඔක්කොම මේ වචී දුස්චරිත හඳුනා ගැනීමේදී දත යුතු පැතිකඩමයි. මෙව එකක්වත් නොදක අපිට කවදාකවත් වචනේ පිළිබඳව ශික්ෂණයක්, වචනේ පිළිබඳ කීකරු කර ගැනීමක්, වචනේ පිළිබඳව පාලන ශක්තියක්, අධිකාරී ශක්තියක් ආණ්ඩු මට්ටමක් ගන්න බෑ. ඉතින් කරන්න බලුවන් කතා නොකර ඉඳලා කටට ප්ලාස්ටර් කැලක් ගහගෙන ඉියොත් නැත්නම් අර ඒ දවස්වල අර දෙවනි ලෝක විද්‍යට එනකොට කාපිරියෝ මං කියන්නේ මේ ඒගොල්ලන් කියන්නේ මේ මරාටිද ගුජරාටිද මන් දන්නේ නැහැ මිනිස්සු එනකොට කටට ඉබ්බෙද්ද අල්ලුගේ. ඒ මොකද මේ මිනිස්සු මිනි කනවලු. ඒ නිසා හැම ඒ සොල්දාදුවෙක් එක්කම සුද්ධෙක් යනවලු සුදු ජාතිකෙක් එයාව කන්ට්‍රෝල් කරන්න. මේ මනුස්සයා ගත්තොත් පීය මරලා මිසක කවදාකවත් දාන්නේ නැතුළු ආපහු කේස් එකට. ඒ තරම්ම එල්ල කරපු තැනට ගහනවා. භාෂාව දන්නේ නැහැ. නමුත් මිනි කනිසක් අතර ඉබ්බෙත් දාලා තියෙන්නේ. මේ මනුස්සයාගේ වචී දුස්චරිත වෙන්නේ නැහැ. එහෙමත් පුළුවන්. එහෙමත් ප්‍රාස දාලා කරතයි. නමුත් මේ වචී දුස්චරිත නොවුනට ඇතුලේ වෙන යාන්ත්‍රණය අරගෙන බලපුවාම කොච්චර වාග් බහුල්‍යයක් තියෙනවද? ඇතුලේ වාචාල වෙනවද කියන එක බුදුහාමුදුරුවෝ හිටියනම් බුදුහාමුදුරුවන්ට දෙනවා. මේ මනුස්සයා දන්නවා. වෙන කාටවත් පේන්නේ නැහැ. නමුත් යෝගාවචරය කියන්නේ එන්නේ මේ සම්දර්ශණය, මේ විදහා දැක්වීම ඇතුලේ වෙන්න ඇරලා. බොහෝම ධාර්මික ක්‍රමයකට භාවනා හරහා වෙන්න ඇරලා මේ සංසිද්ධිය දැකලා මේකේ තියෙන්න පුළුවන් වචනේ නිසා හෝ වචන සංචේතන නිසා මට දුක සැප දුක ඇති වෙන්න පුළුවන්. බාහිර නිසා අභ්‍යන්තර නිසා මට සැප දුක ඇති වෙන්න පුළුවන්. සම්පජානනය නිසා හෝ අසම්පජානනය නිසා මට සැප දුක ඇති වෙන්න පුළුවන්. වචී ద్వාරේ හරහා මේකෙන් තුනක් හොඳයි තුනයි නරකයි කියලා කිව්වොත් කවදාකවත් අපිට සත්‍ය අවබෝධ කරන්න වෙන්නේ නැහැ. හැම සමාන වටිනාකමක් තියෙනවා. අන්න ඒ ශික්ෂණයට ගිය දවසේ ඒ යෝගාවචර තේරේ මේ ශික්ෂණය හොඳට පවතිනනම් හැම බාධාවක්ම එන්න වෙනවා. බාධා හරහා තමයි ඒ පනරේ හිටින්නේ. ඒ නිසා ඉස්සෙල්ලා භාවනා පටන් ගන්න කාලේ සත්‍ය වඩන කාලේ ආනපනිය අල්ල ගන්න කාලේ තමන් අර නිස්සද්දව බාධා නැත් තැනක ගිහිලා පුරුදු කරගත්ත සතිය පුරුදු කරගත්ත ආනාපානෙ පුරුදු කරත්ත අප්‍රමාදේ ටිකෙන් 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 මෝරණ තත්ත්වයට එනකොට ඝන බහල තත්ත්වයට එනකොට ඒ යෝගාචරණ තේින පටන් අරගෙන හැම බාධාවකම සාධකයකුත් තියෙනවා. බාධකයකම සාධකයක් තියෙනවා. අන්න ඒක අල්ලගන්න පුළුවන්කමක් තියෙනවනම් එතකොට යෝගාචරයට මේ සතිය මේකට කියන්න තියෙන්නේ සති ඉන්ද්‍රිය සති බලයක් බවට පත් වෙන තැන කියලා. මේ සති චෛතසිකය සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල විවිධ තැන් වල සංග්‍රහ වෙනවානේ. සතර සතිපට්ඨාන වශයෙන්, සති ඉන්ද්‍රිය වශයෙන්, සති බලයේ වශයෙන්, සති බොජ්ජංගයේ වශයෙන්, සති මාර්ගාංග වශයෙන් අටපොලක සඳහන් වෙනවා. ඒ අටපොලින් සතිපට්ඨාන සතිය කියලා කියන්නේ ඉස්සලාම හඳුන්වා දෙන වෙලාව අසතියෙන් හිටපු විතර සතිය හඳුන්වා දෙන පරියන්කේ හෝ සක්මනේ හෝ දිනදා වැඩවල ඊට පස්සේ මේකයි සතිය මේ වෙලාවේ සතිය නෑ කියලා යෝගාවතර තීරුම් අරගෙන ඒක බහුලීකත කිරීම සඳහා කරගෙන කරන ගිල දැන් නම් මට යොදන යොදන කාලේ හැටි දැන් ටික ටික සතිය වැඩි වේගෙන එනවා. මම මේක මට ප්‍රයෝජන වැඩි කියලා තීරුම් ගන්න වෙලාවේදී ඒ සතියට අපි කියනවා සති ඉන්ද්‍රිය කියලා. ඉන්ද්‍රිය මට්ටමට සතිය ඇවිල්ලා කවදා හෝ මේ ඉන්ද්‍රියමත් සතිය සති බලයේ බවට පත් වෙනකොට ඒක වර්ණ ගන්න පුළුවන් අන්නර විදිහට අසම්පජානේ සම්පජානේ හරහා බාහිර ඇතුළත හේතු සඳහා සංචේතන හරහා මේ වචිද්්වාරේ විතරක් ගත්තත් මේ සතියේ විවිධ පැතිකඩ තියෙනවා. අන්නේ සියලු පැතිකඩ වලට සමසිත පවත්න්න පුළුවන් නම් අර හදාගත්ත සතිය පුදුම පන්නරයකට හිටිනවා. එදාට ඒකට කියනවා අපි සති බලය කියලා. ඒ සති බලය විග්‍රහ කරන්න යනකොට ආරිපුත්තු ස්වාමීන් වහන්සේ පටිසම්භිදා මාර්ගයේ බල කතාවේදී කතා කරලා තියෙන්නේ ප්‍රමාදේ න කම්පතිටි සති බලං. ඒ කියන්නේ හිත අප්‍රමාදේ නෑ දැන් ප්‍රමාදයට වැටලා. සතියේ නෑ අසතියට වැටිලා. ඉතින් අන්න ඒක වෙලත් සැලෙන්නේ නැති මනසක් ගන්න පුළුවන්. මට දැන් සතියේ නෑ නැති බව දන්නෝ. නමුත් මගේ හිත ඒකට ආත්ම ද්වේෂණේ කර ද්වේෂය කරන්නේ, ઈચ્છා බංගත්වයක් ගන්න, අනුණ්ඩ බණින්ද යන්නේ. සැලෙන්නේ නැති මනසක් ඇති කරගන්න මනුෂ්‍යයාට පමණක් හැකියාව තියෙනවා. හැබැයි ඉති අවසනා තිනේ මේ මනුෂ්‍යයෙක් දන්නේ නැහැ. මේ මනුෂ්‍යයෙක් දැනගත්තත් ඒක ක්‍රියාවත් වෙන්නේ සතිපට්ඨාන සතිය නෙමෙයි සති ඉන්ද්‍රිය මට්ටමේ නෙමෙයි සති බලයට යනකම් මෝරණ වෙලාවේ තමයි. ඉතින්දියාට හොඳට අහුවෙනවා මේ දවස පුරා මම කොච්චර අසතියෙන්ද ඉන්නේ. එහෙම නැත්නම් මම කොච්චර අනවශ්‍ය වචන කතා කරනවද, මේ වචී ద్వාරය ගැන කතා කරනවා, මිච්ඡා වාචා කතා කරනවද, කොච්චර මේක ගැට ගහගෙන ඉන්න ගියත් මල්ල ලිහිලා යන හැටි. ඊට පස්සේ භාවනාවට වඩනාට පස්සේ විතක්කේ නන්නත්තර වෙලා දුවන හැටි. විවසනා කරනකොට මේ නන්නත්තර වීම අනුව සැප දුක් පහළ වෙන හැටි. මනාපමනාප පහළ වෙන හැටි. අන්න ඒ දේ දැකීමමයි හිත භාවනා මනසිකාරය අරමුණේ හිටලා නැහැ. නිකන් තමයි මෙනී කරනා විතරේ අරමුණේ හිත පිට ගිහිලා. ඉතින් ඒක දැකගත්ත ගමන් ඇති වෙන පශ්චාත්තාප. ඒක දැකගත්ත ගමන් ඇති වෙන ඉච්ඡාබංගත්වය යෝගාවචරයට නොසැලෙන මනසකින් බලන්න පුළුවන්. ඒකට කියනවා සති බලය කියලා. ඒකට මේ මනුස්සයා අතින් සමාජලාට වචනේ ගැන කියනවනම් වචනේ වැරදි වචනයක් කියවිලා. අපි ඊමතක් කර විදිහට ඔක ඇත්ත 20ක් දැම්මත් ආය හදින්න බෑ. හැබැයි දන්නවා මගේ ඇති මේ වෙලාවේදී වචනේ ගිලි වුණයි කියලා. ඒක තද බල පශ්චාත්තාප වෙනවා වෙනුවට මේ දේ සම්පජානවද සිද්ධ වුණේ අසම්පජානවද සිද්ධ වුණේ. මම නිසාද සිද්ධ වුණේ අනුන් නිසාද සිද්ධ වුණේ. චේතනා සහිතවද සිද්ධ වුණේ චේතනා විරහිතව සිද්ධ වුණේ කියලා තමන්ට ඒක දිහා බලන්න නම් මේක පිළිබඳ විනිශ්චයකින් සිද්ධි හමාර කරන්න අරගයි. විනිශ්චය නොකර මේක නැවත ආවර්ජනය කරලා බලන්න පුළුවන්කම තියෙනවා. මේ උපමාවක් ඇටියද කියනවා නම් ඔය ලංකාවේ ඉන්දියන් ජනප්‍රිය වෙගෙන ඉන්න ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් කල් හිටපු අම්පයර් දෙන්න අමතරව මේ මෑතකදී ඔය මෑතකදී නන්නේ මේක දැන් පරණ සංකල්පයක් තුන්වෙනි අම්පයර් කෙනෙක් දාලා තිනවා. ඒ කියන්නේ වීඩියෝ කැමරාවක් දානවා. ඒ නිසා ඒ අම්පයර්ස්ලා දෙන මොන තීන්දුව අරගත්තත් ගහන කණ්ඩායම් ප්‍රතිමල්ල කණ්ඩායම් වලට ඒ අම්පයර්ස්ලා දෙන තීන්දුවට අභියෝග කරන්න පුළුවන්. විශේෂයෙන්ම මුරලිදරන්ගේ ඒ බෝල් කරන එක පිළිබඳව ඔස්ට්‍රේලියාවේදී දීපු තීන්දුව ගිනිස ජාත්‍යන්තර මට්ටමින්. ගිහිල්ලා කිව්වා මේ මිනිස්සයා අපිත් එක්ක තරහයි. ඒ නිසා මේ මිනිස්සයා අපි එයාගේ පක්ෂේ දින්න බව පරදින බව දන්නවා. මෙයාගේ දක්ෂකම නිසා ඒ නිසා මේ මිත්‍රෝ එක වැරදි කියලා තීන්දුවක් කරා කියලා අපේ මේ කැප්ටන් ගිහිල්ලා කෙලින්ම හැප්පුණා. හැප්පුණා පස්සේ දිගට නඩුව ගියා. ඊට පස්සේ අපේ මිනිස්සු ක්‍රිකට් ගහන්න දන්නේ නැහැ. ක්‍රිකට් පිටියේදී ගහ ගන්නවා අනම්මනම් කියලා මේ යකා දෙමළා මේ යකාට තේරෙන්නේ නැහැ ක්‍රිකට් ගහන්න කියලා පටන් අරගත්තා. නමුත් අන්තිමට මේ සෙල්ලම් අස්සෙන් අන්තිමට උනේ මොකද්ද? වීඩියෝ කැමරා එකක් දාන්න තිබුණා. දැන් වීඩියෝ කැමරා එකේ වෙලා තියෙන්නේ මොකද්ද? වීඩියෝ කැමරා එකට හෝම් ටීම් එක විසිටර්ස් ටීම් එක කියලා දෙකක් නැහැ. ඒක කිසිම හැංගීමක් නැහැ වීඩියෝ කැමරා එකේ. ඒක මොකද කරන්නේ? ඒ වාර්තාගත කරන එව්වා වෙනම යන ආපස්සට ගිහිල්ලා බලන්න පුළුවන්. බැලුවට පස්සේ වීඩියෝ කැමරාවේ තියෙන එකට කාටවත් අභියෝග කරන්න බෑ. වීඩියෝ කැමරාවක විනිශ්චය දෙන්නේ නැහැ. තොරතුරු ටිකක් දෙනවා. සිද්ධිය වෙනකොට මේ දෘෂ්ටි කෝණ වලින් බල්ලා පෙන්නනවා මේක මොකද්ද වෙලා තියෙන්නේ. එතකොට ක්‍රීඩිකත් බලන්න පුළුවන්, විරුද්ධ පක්ෂයටත් බලන්න පුළුවන්, විනිශ්චයකාරයටත් බලන්න පුළුවන්, වෙන පිටු ඉන්න කෙනාට බලන්න පුළුවන්. එතකොට විනිශ්චය කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම කෙනෙකුට අභියෝග කරන්න බෑ. මෙන්න මේ සතියේ තියෙන අපූර්ව ලක්ෂණය තමයි වීඩියෝ කැමරාවේ කියේ. වීඩියෝ කැමරා එක කවදාකවත් සික්සරයක් ගැහුවයි කියලා සතුටු වෙන්නේ නැහැ. අවුට් නැයි කියලා කනගාටු වෙන්නෙත් නැහැ. වැස්සක් ආවයි කියලා ඇපීල් කරන්නෙත් නැහැ. එයා කරන්නේ තියෙන දේ බලන එක විතරයි. විශේෂම දේ තමයි කවදාකවත් විනිශ්චය කරන්නෙත් නැහැ. මෙන්න මේ සතියට පුළුවන් නම් මගේ හිත මුසාවාදයකට ගියා. දැන් මම හොඳටම දැනගෙන බොරුවක් කියුවා. ඊට පස්සේ කවුරු හරිල චෝදනා කරනවා ඔබ කරපු නිසා මට මෙච්චර හානියක් වුණා, මට මෙච්චර චිත්ත පීඩාවක් වුණා, ඒ නිසා මේ කිරුවේ වැරද්දක් කියලා. එතකොට මේ මිනිස්සුන්ට පුළුවන් නම් නැවත පිටිපස්සට ගිහිල්ලා මම මේක කිව්වේ දැක්ක දැක්ක මේ හිතලද නොහිත කියුණාද, කාගේ හරි බලපෑමක් නිසාද මගේ බලපෑමක් නිසාද මම මේ කියන වෙලාවේ දැනගෙන කරාද ඒක නොදැන කරාද කියලා මේ කරුණු හයට දාන්න පුළුවන් නම් කවුරු මොන ચાතියෙන් චෝදනා කරත් Tamanට පුළුවන් මේ විචිච්ච වැඩේ ගැන විනිශ්චය කරන්න. නමුත් අපි කොයි වෙලාවක හෝ විනිශ්චය කරන්න මේ වගේ නැවත සලකා බලලාද සලකා බලන තරම් සතියක දේ කරපු දේ ගැන නැවත සලකා බලන්න පුළුවන් තරම් සීබුද්ධිය තිබුණාද මේක අපි කරනවද කියලා බැලුවොත් අපි ගොඩාක් වෙලාවට වෙන්නේ මොකද්ද? අනුන්ගේ හේතුවක් නිසා හෝ වේවා නොදැන හෝ වේවා කියපු බොරුවට මේක මම දැනගෙන කිරුවේ මම නිසා කිරුවේ මම දන්න දෙය කියලා හිතාට පුදුමාකාර තැවිල්ලක් තැවෙන. ඒක නිසා අපි දවසක් ඇතුළත මේ අනවශ්‍ය වචන කතා කිරීම නිසා ගන්න දුක් ප්‍රමාණය පුදුමාකාරයි. ඒ නිසා ඕනම කෙනෙකුට ඕනම වෙලාවක අපිට චෝදනා කරන්න පුළුවන් මොකද අපේ දොඩමලුකම නිසා. නමුත් දොඩමලු වුණත් කමක් නැහැ. නැවත සලකා බැලීමේ සතිය ක්‍රියාත්මක වීමෙන් ලැබෙන ඵලයේ වශයෙන් සම්පජානවද කෙරුවේ අසම්පජානවද කෙරුවේ අනුන් නිසාද කෙරුවේ තමන් නිසාද කෙරුවේ දන දන දැක ඒ වෙලාවේදී දැනගෙන කෙරුවේ නැද්ද කෙරුවේ කියලා දැකගත්තා නම් මේක තරුවචනාගේ පුංචි රාහුල කුමාරට කිව්වේ පච්ච වෙක්කීත්ව රාහුල වාචාය බින්දි තබ්බක් වචනය බින්දිනවා නම් වචනේ නගනවා නම් රාහුල ඒක සලකා බල්ල කරපන් ඒ ගැන ප්‍රතිවීක්ෂා කළ කරපන් ඒකදී ඔය ලංකාවේ හිටපු ජනාධිපති කෙනෙක් වශයෙන් ඔය ජයජයවර්ධන මහත්තයා කියලා තිබුණා මම සභාවකදී කතා කරන්නේ ලියන්න පුළුවන් භාෂාවෙන් මම නම් කියනවා මම බන කියනකොට නම් මට නම් එහෙම වරොන් දෙන්න බෑ ඉන්න දේ කියලා අරිනවා මම නැවත සලකා බannව සමහරව මට කියනවා මේක ගැළපෙන්නේ තියෙවලුත් මම කියනවායි කියලා එතෙන්දි මට පේනවා කොහොම හරි වැඩි වැඩියෙන් කට්ටිය භාවනා කරන නිසා මම ඉතින් ඔක්කොම එතෝගීර දාලා වැඩේ හරි කියාගෙන යනවා මට ඇත්තටම පශ්චාත්තාවයක් එන්නේ නැහැ ඉතින් මේ වගේ බලනකොට තේරෙනවා මේ මුසාවාදයක් නිසා පරුසවාචයක් නිසා පිසුනාවාචයක් නිසා සම්පප්පලාප නිසා සමාජ අසුර නිසා එහෙම නැත්නම් අපි කියනවා නම් ආචාර ධර්ම බිඳීම නිසා තමන් කරා පැමිණෙන මේ දුක් අපි කියන චිත්ත පීඩා නිසාම වහකන ඇත්තෝ ඉන්නවා නිසාම කෝච්චර බෙලති නැත්තෝ ඉන්නවා නිසාම ගඟේ මුද්දේ පණ නැත්තෝ ඉන්නවා ඒ මොකද හේතුව එකක් ඒ කරන වෙලාවේදී තමන් නිසාද අනුන් නිසාද දන්නේ නැහැ දැන දැන කරාද නැද්ද දන්නේ නැහැ හිතලා කරාද නැද්ද දන්නේ නැහැ ඊට පස්සේ චෝදනා කරන වෙලාවේදී නැවත සලකා බලන හැකියාවකුත් නැහැ සලකා බලනකොට බැලිය යුතු ආකාරය දන්නේ නැහැ ඉතින් ඒක නිසා බොහෝ විට උසාවියවලදී අයිංශක මිනිස්සු කොටු කරලා උට වැරද්ද පටවලා සතුටින් සමාදානයෙන් උසාවිය සමාප්ත කරනවා. ඒ කොච්චර බාහිර ලෝකයේ මේ නීති පද්ධති අනම්මනම් තිබුණත් තමන්ගේ තමන්ට විශ්වාසයක් ආපු දවසේ එනකන් සරුවචනන්සේ විශ්වාස කරන්නේ නැහැ. මේ මිනිසාට වචනය පිළිබඳව පාලනයක් තියෙනවා කියන්නේ. ඉතින් සා සමත මට්ටමේදී ගන්නකොට මේ විතක්කේ වැඩ කරන හැටි ඊට පස්සේ විපස්සනා මට්ටමට ගියාට පස්සේ මේ ඇති වෙන ගන්න විතක්කේ නිසා පහළ වෙන සැප දුක් මනාපමනාප දෙකක් පිළිමද අවදි භාවයක් යම් කිසි කෙනෙකුට ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට තේරේ වචනයක් කතා කරනවා කියලා කියන්නේ ඒ කාන්තේම කරදරයක් ඒ කාන්තේම අසීමිත අකුසල් රාශියක් පොදිය පිටින් අරගෙන යනවා දවසක් සරුවචනාංශේ ඒ මණ්ඩල මාලයට යන වෙලාවක ඒ සංඝයා වහන්සේලා අතර කතාවක් යනවා ශිල්ප අතර වඩාම හොඳ ශිල්පය මොකක්ද කියලා. ඉතින් එක්කෙනෙක් කියනවා අතුන් দমন කිරීම තමයි හස්ති ශිල්පය තමයි ගාමාරුමසේ ලොකුම එකනේ. ඊට පස්සේ කෙනෙක් කියනවා අශ්ව দমন කරන එක තමයි හොඳ මොකද අශ්ව ඊට වැඩිය බොහොම සූක්ෂමයි අශ්ව দমনේ. තව කෙනෙක් කියනවා ඊට වැඩිය අමාරුම ශිල්පය තමයි හරියට එල්ලෙට විදින එක ධනු ශිල්පය. තව කෙනෙක් කියනවා මේ ගණන් ශාස්ත්‍රය තමයි අමාරුම ශිල්පය. තව කෙනෙක් කියනවා චිත්‍ර රංජිල තමයි අමාරු ශිල්පය කියලා. දැන් මේ කතා කරින්දදී සර්වඥාන්සේ එතෙන්ද ධර්මාසනාරූඪ වෙලා සර්වඥාන්සේ මහණි මම එනකොට උඹල මොනවද කතා කර හිටියේ මම ආපු නිසා මොකද්ද අඩාලුනේ. ඒතකොට කියනවා ස්වාමීන් වහන්සේ අපි මේ අපේ දැනුම මට්ටමින් කතා කර හිටියේ මේ කුමන ශිල්පයේද ලෝකයේ උතුම් කියලා. එතින් බුදුරජාණන් වහන්සේ තාම කැත විදිහට නිග්‍රහ කළා කියනවා මානි කතා කරනවා නම් ධර්ම කතාවක් කරපන් නැත්තම් නික කද්දන කර හිටපන්. ධම්මීවා කතා අරියෝවා තුන්නී බහවෝ කිය. ඉතින් අපේ එක එකනාගේ තියෙන දක්ෂකම් වලට අපි මේ කතා කරන්න ගියාම කිලෝරක් කරන්න බැරි කතාවල් දිගේ යනවා. ධර්මයක් මතු කරන අදහසකුත් නැහැ. ඉතින් ඊට වඩා ගොඩාක් හොඳයි කතා නොකර සිටීම. නමුත් යෝගාවතරෙන් අතර හෝ බෞද්ධයන් අතර හෝ නැත්නම් සාමාන්‍ය ශිෂ්ට පිරිස අතර හෝ සාමාන්‍ය මනුස්ස අතර ගත්තොත් මේ කතා නොකර සිටීමේ ආනිසංශ තේරුම් ගත්ත ඇත්තෝ ඉතාමත්ම අඩුයි මම දැකලා තියෙනවා. මම දැකපු ප්‍රධානම දෙන්න තමයි මයි ජීවිතේ මම පාවදුන්නේ අපේ අපවත්ති නායක ස්වාමීන් වහන්සේ බුරුමේ ඉන්න පණ්ඩිත ස්වාමීන් වහන්සේ. මොනම හේතුවක් නිසාවත් වචනයක් බිඳව ගන්න අමාරුයි. කියුවොත් ඒක හොඳට කිරල මැන්න තමයි කියන්නේ. කලාතුරකින් මම දැකලා තියෙනවා අපේ ලොකු සාහන්ත නිකන් විහිළුවක් කතා කරනා වගේ නිකන් සාමාන්‍ය දෙයක් කතා කරන වෙලාවක් තියෙනවා. ඒත් පිටිපස්සෙන් බලනකොට ලස්සන අදහසක් දෙන්න තමයි අර වචන ටික පාවිච්චි කරන්නේ. එනිසා මගේ ජීවිතේ මගේ අස්තේ කර දක්වමින් වැඩියෙන්ම ලෝකේ ගෞරවය ලබාගත්ත මගෙත් වැඩියෙන්ම ගෞරවය ලබාගත්ත දෙපළකේ තියෙන ප්‍රධානම ලකුණ තමයි ඒ කතාවේ තියෙන වෙහෙසකර තත්ත්වය. ඉතින් ඒ නිසා අපි භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ ඒ දවස් ටිකේ කතා නොකර සිටීම නිසා ලබන කුසල් ප්‍රමාණය ගත්තත් දවස් 7 වටිනවා. කාටවත් එක තේරෙන්නේ නැහැ. කවුරුවක්වත් ඒක අගය කරන්නේත් නැහැ. ඒගොල්ලෝ හිතාන ඉන්නේ මේ විසර පින් පොදියක් කුසල් පොදියක් ගෙදර ගෙනින්න අදහසෙ. නමුත් ගෙදර හිටියා නම් මේ දවස් ටිකේ කොච්චරක් ඒ විදිහට හිස්සචන බොරු කියලා හිස්සචන පරිස්සචන කතා කරනවා කියලා කියනවනම් කිසිම ආකාරයක මනින්ද කිරන්න පුළුවන් ගතියක් නැහැ කිලෝ රක්ත. සර්වචනංශ වැඩි ඉන්න කාලේ සර්වචනංශ ප්‍රචෝදන ආව නොවිච්ච බොරු කියනවා ඒක. අභූතං අතච්ඡං කියන වචනේ සර්වචනංශ චෝදනා කරා කෙලින්ම ඒ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ ඒ නිගණ්ඨනාත පුත්‍ර විසින් කටපාඩමක් කරලා ප්‍රශ්නයක් කියනවා සර්වචනංශ ළඟට. එයාගේ ප්‍රධාන ගෝලෙක් අරහා සර්වචනංශික ඔබ වහන්සේ නොවිච්ච දේවල් වැරදි විදිහට කතා කරනවා කියලා. සර්වචනංශ සඳහන් කළ දෙනවා මේ හතර වචන 90 වෙච්ච දෙයක් වෙච්ච හැටියට කියන්න පුළුවන් වෙච්ච දෙයක් නොවෙච්ච හැටියට කියන්න පුළුවන් ඒකට මුසාව කියලා කියනවා. ඊට පස්සේ වෙච්ච දේ වුණත් ඔව් අතිශෝක්ති කරලා කියන්න පුළුවන් පුංචි කරලා කියන්න පුළුවන් ඒතකොට ඒක හේලමට ලක් වෙනවා. එතන තමන් කතා කරන වචනේ අනුන්ට අප්‍රිය වෙන්න පුළුවන් ප්‍රිය වෙන්න පුළුවන් අප්‍රිය වෙනවා අපිට පරිස වචන කියලා කියනවා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා අර්ථයක් තියෙන වචන වෙන්න පුළුවන් කිසිම කමකට නැති වචන වෙන්න පුළුවන් කමකට නැති වචන සම්පප්පලාප කියනවා අර්ථයක් තියෙන එක අත්ථ සංහිත කියලා කියනවා. ඉතින් සරුවචන සඳහන් කරලා තියෙනවා වචනයක් කතා කරන්න ඉස්සෙල්ලා විතක්ක මට්ටමේදීම සරුවචනanse තච්ඡං භූතං යං මනාපං අත්ථ සංහිතං මේක තමයි සරුවචනසේගේ වචනයක් බින්දින්ට අවශ්‍ය කරන පෙත. ඒක අතච්ඡං නම් සිද්ධ වෙච්ච නැති දෙයක් නම් ඒ බබ කියන දෙයක් ඇත්තේ නැහනේ. එතකොට සරුවචනස කතා කරන දෙයක් නැහැ. ඉතින් වෙච්ච දේ වෙච්ච හැටියට කියන්න බැරි නම් තච්ඡං භූතං තච්ඡ කියන වෙච්ච සිද්ධියක් ඒ වෙච්ච හැටියෙම කියන්න බැරි නම් ඒ සරුවචනස හේතුවක් කරගන්නව කතා කරන්න පුළුවන්. විච්ඡ දේ විච්ඡ හැටිම කිව්වත් ඒ මනුස්සයා අහන්න කැමතිද බව දන්නවනම් සරුවචන වහන්සේ කෙනෙක් නිවන් දැක්කා ඒ නිවන් දැකලා මේ මට්ටමට ගියා කියලා ඒ වචනේ කියනකොට නිවන අදහන්න නැති කෙනෙක් නම් එහෙම දෙයක් මේ ලෝක කරන්න බැරි කෙනෙක් කියනවනේ මේ මනුස්සයාට ඒක මා නීරස කතාවක් වෙන. එතකොට සරුවචන කියන්නේ යන්නේ නැහැ. එහෙම නැත්නම් විච්ඡ දෙයක් තමයි හරියට මේ විදිහට කියන්නේ මාස කියන්නත් ආසයි නමුත් ඒකෙන් අර්ථයක් නැහැ. යොමින ධර්ම කාරණාවක් නැත්නම් ඒ කතා කරන්නේත් නැහැ. අන්නේ කරුණු හතර කල්පනා කළ බාමයිලු සර්වඥාන්සේ කතා කරන්නේ තච්ඡං භූතං පියං අත්ථ සංහිතං. විච්ඡ දෙයක්මයි විච්ඡ ප්‍රමාණෙන් කියනවා තහන්නට ප්‍රියයි. අර්ථයක් ගෙන දෙනවා නම් ඒත් සර්වඥාන්සේ පුද්ගලයාගේ වෙලාව බලනවා. සමහර වෙලාවට සර්වඥාන්සේ ඊගාවට සලකා බලන එක තමයි විච්ඡ සිද්ධියක්. ඇත්ත වශයෙන් කියනවා මිනිස්සු අමනාපයි අහන්න බෑ ඇහුවොත් ප්‍රයෝජන තියෙනවා. එතනදි හරියට බලනයි මනුෂ්‍යගේ මුරුදු තැනක් අවස්ථාවක් වෙලාවක් බලලා තමයි මේ වචන දෙන්නේ. මේ වචන දෙකේදී සරුවචනanse වග වෙනවා. මේ සාමාන්‍ය සමාජයේ කරන අපි කියන මේ ආචාර ධර්මයේ අර්ථය ඇති වෙන දේවලදී වචනයක් පාවිච්චි කරන හැටි. ඉතින් එතකොට මේ දිශා සරුවචනanseට ඇති වෙලා තියෙන ගුණය කියන්නේ මුනි කියන වචනේ. මුනි කියලා කියන්නේ කතා නොකර ඉන්න. තමන් කතා කරන වචන වලින් විච්ච නැති විච්ච දේ උනාට වැඩිය වෙනස් කරලා කියන අනුන්ට අප්‍රිය වෙන අනුන්ට අර්ථයක් ඇති කරන්නේ නැති වචන. මෙන්න මේක මම මෙහෙම කෙරුවා කියලා දන්නවනම් කරන වෙලාවෙදීම නැත්තම් කෙරුවට පස්සේ හරි ඒක සම්මාදිට්ඨියක් තමයි. අන්නේ සම්මාදිට්ඨියෙන් ඇති කරන දේ තමයි කිසිම තේරුමක් නැති මේ වචන නිසා අපි කොච්චර අකුසල් කර්ම කරගන්නවද කියලා බලලා අනේ කවද්ද මම මේක පින් කරන්න පෙළඹෙනවට වඩා මේ ජීවිතේ පව නොකර සිටීමට පෙළඹීම හරහා මේ වචනය පාවිච්චි කරන්න, වචනය පාලනය කරගන්න, වචනය සංවර කරගන්න, වචනය බයලජ්ජාව ඇති කරගන්න මම කොච්චරක් උනන්දුද කියලා බැලුවොත් මං හිතන්නේ ඒක මම අසාධාරණ වෙන්න පුළුවන්. මේ ගිහි භවයේ තියෙන ප්‍රධානම අවාසිය ඔතතයි තියෙන්නේ. කතිකයටත් ඒක තියෙනවා, නැති කරාත් ඒක තියෙනවා. සමාජයක ඉන්නවයි කියලා කියන්නේ කචුකුචුවම තමයි, දෙමලිච්චෝ රැණක් එකතු වුණා වගේ. උන් නිතරම කුචුකුචුකුචුකුචුකුචුක කතාමයි ඉන්නේ. රිලව් රැණක් උනත් බලන්න ඉන්නකොට උන් නිතරම එකිනෙකාට කතා කරනවා, නැත්නම් බයක් ඇති වෙනවා මේ රැණේ නෑ කියලා. ආන්නේ වගේ තමයි කට්ටි එකතු වෙච්චාම සරුවචාන්ස් කියලා තමයි, එකාන බ්‍රහ්මයා, දෙකනම් දෙයියෝ, තුනනම් ගම, හතරනම් කෝලාහලයේ. ඒක නිසා අරඤ්ඤගත රුක්ක මූලගත ශුන්‍යාගාර කියලා කියන්නේ බ්‍රහ්ම. තව එක්කෙනෙක් එක්ක සම්බන්ධ වුණා නම් පල්ලයට යන දේව තත්ත්වයටපත් වෙනවා. දුව කියන වචනේ තමයිලට දෙක කියන අදහසක් කරනවා පාලියේ, නමුත් මේකේ විශේෂාක්ෂරය. තුන නම් ගම. සර්වතනාංශේ පැවිද්දන්න කියන වචනය තමයි නිකන් ගම පහත් කළ සලකන්න ගන්දරුවයි කියලා කිව්වනම් කාට හරි අශිෂ්ට කියන වචනේ වගේ එකක් තමයි කියන්නේ. ගන්දරුවොත් එක්ක ඇසුර තියාගන්න එපයි කියලා කියනවා. ගන්දරිවියන්ගෙන් කත් එපා. ඒ දෙකෙන්ම වෙන්නේ හොඳක් නෙවෙයි. ඒකේ අදහස් කරන්න මොකක්ද? තාම ශිෂ්ට වෙලා නැහැ. තාම ඉන්නේ මේ තාම සුද්ධ පවිත්‍ර වෙලා නැති මට්ටමේ. හතර ගිය ගමන් කෝලහලයි. ඒක හොඳට තේරෙනවා. මේ වචිද්්වාරයේ හරහ තමයි මේක වෙන්නේ. කියන්නේ ගහපැන ගන්නවා කියන එක නෙවෙයි. ඒ දෙන්න අතර මත වෙනසක් ඇති වෙනවා. දෙන්න තුන හතර වෙනකොට කවම්ම කවදාකවත් සමාන මත වෙන්නේ නැහැ. ඒ නිසා පුදුමාකාර වෙහෙසක් සිද්ධ වෙන්න වෙනවා හේතු ගන්නන්ද. මේ කියන්න හදන කාරණාව වෙච්ච දෙයක්මයි. ඇත්තමයි. ප්‍රියත් වෙන්න පුළුවන්. අර්ථ සංහිතයි. මේ මිනිස්සු හරියට ඒ කියන දේ අහන මට්ටමටපත් කරනවා කිව්වහම නොකිය ඉන්න එක ලේසි. ඒ නිසා අද තියෙන ජනමාධ්‍ය යුගයේ මොකද්ද කරන්නේ? වෙච්ච නැ වුණත් නැතත් කමක් නැහැ. මිනිස්සු අහන්න ප්‍රිය දේවල් ඒ කට්ටිය දන්නේ. ඒ වගේම පුංචි දෙයක් වෙච්චාම ඒක ලොකු කරලා දක්වන හැටි දක්වනවා. අර්ථය කියලා ඒගොල්ලෝ දක්වන්නේ නිවන නෙවෙයි ආර්ථිකයට. අත්තට්ට වඤ්ඤා අසුචි මනුස්සා කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. අත්තට්ට කියලා කියන්නේ එතන අර්ථ සිද්ධිය කියලා එතෙන් ගන්නේ ආර්ථිකයේ තර කරගන්න. මනුෂ්‍ය හැම වෙලාවෙම ඉන්නේ මෙන්න මේ ආර්ථිකයේ තර කර ගැනීම අසුචි වැඩපිළිවෙලක, සක්කිලි වැඩපිළිවෙලක, වාසගුප්ති වැඩපිළිවෙලක. මේක සඳහා ගන්න ප්‍රධාන උපකරණය තමයි ජනමාධ්‍ය. ඒගොල්ලන්ට වෙන්න ඕනේ නැහැ. මේ තියෙන අද තියෙන ප්‍රධාන ජාත්‍යන්තර ඒ ජනමාධ්‍ය නාලිකාවල කල්ැතු අවුරුදු 20කට ඉස්සලා කියනවා මෙන්න මේ දේ වෙනවයි කියලා. ඒගොල්ල කියන්නේ නක්ෂත්‍ර කාර්යව හරහා, ජෝතිෂය හරහා, ආර්ථික විද්‍යාව හරහා කියලා මිනිසුන්ට පුදුමාකාර බයක් ඇති කරනවා. එතන තිගස්මක් ඇති කරනවා. ඇති කළ ඉවරලා ඒ දවසට කිට්ටුන්ට ඒ අපරාධයේ හෝ ඒ දේ ඒගොල්ල කරනවා. කරලා කියනවා කිව්වේ නැද්ද, මේ වෙලා නැද්ද, ඕම් බලාපන් වැඩේ කියලා. කිව්වට පස්සේ මේ මිනිස්සු ඉදිච්ච බත බෙදාගෙන කන්නැතුව ටෙලිවිෂන් බලනවා. ගෙදර එන්න වලි. නමුත් ඌපු අම්මා බත්තලිය පැත්තක තියලා ගිහිල්ලා ගෙදර මිනිහායිලා බලා ඉන්න බත් ටික බෙදලා දෙනකන් අර මුට්ටි පොළවේ ගහනවා. මොකද මේ ප්‍රවෘත්ති වල ඒ තරම්ම ඇත්ත කියනවා. මේ 2012 විශේෂ වර්ෂයක් මිනිහේ පචේ එළි වෙන වර්ෂය. ලෝකචින ප්‍රධාන ජනමාධ්‍ය වල මේ වචී දුච්චරිතයමයි ඒගොල්ලෝ සල්ලි හම්බ කරන්නේ. ඒ දේ කල්ලාතෝ කියලා හරියට ඒ වෙලාවට ඒ අපරාධ ටික කරලා ඒ කරන්න තියෙන දේ කරලා ඒ කරපු දේ ඔප්පු කිරීමේ වෙන මොනවාක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මනුස්සයෙක්ගේ මනාපයයි ප්‍රියකහක ඇති කරගෙන දුමාකාර නොමකට යොමු කිරීමක් කරන්නේ. ඒක නිසයි අපේ ලොකු සාංශි පොතේ ලියලා තියෙනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන පුවත්පත් අසලකටවත් නොගතිය යුතුයි. නමුත් මේ එක්කෙනෙක් හරි බලන්න ගෙදර ගියාම නම් ඉස්සල්ලාම මොකද කරන්නේ කියලා අර මිස්සෙච්ච ඔක්කොම තොරතුරු ටික ඕනේ. එහෙම නැත්නම් ප්‍රවෘත්ති නැත්නම් එහෙමකට කියනවා විමසුමක් හත් ඕනේ. සුමානකට පස්සේ මං නැති සුමානේ මොකද උනේ කියන එක පිළිබඳ විමසුමක් හරි ඕනේ. ඒ ටික නැත්තම් නිකන් ඇඟට උණ වගේ. කෑවට බිව්වට හරියන්නේ නැහැ. මොකද අර කුණු. ඒ කුණු කන්දලේ නැතුව ජීවත් වෙන්න බෑ. ඒ නිසා භාවනා කරන වෙලාවක මේ දෙක කලකලා බලලා යම් චිත්තක්ෂණයක ආස්වාස වෙලාදී ආස්වාසක ඉන්න බව දැනගන්න හම්බුණා නම් ඉතින් ඒකට නිවන නොකිය වෙන මොකද්ද කියන්න පුළුවන්. එක චිත්තක්ෂණයක ආස්වාසලා ආස්වාස දන්නවා. එක චිත්තක්ෂණයක ප්‍රසවාසලා ප්‍රසවාසය දන්නවනම් ඉතින් කියනවා ඊගාට මම මොකද කරන්න ඕනේ කියලා අහනවා. ඉගෙන දන්නේ නැහැ මේ ආස්වාසයේ හිත පවත්වා ගැනීම ප්‍රසවාසයේ හිත පවත්වා ගැනීම එසේ මෙසේ රණ්ඩුවක් නෙවෙයි. එසේ මෙසේ ජයග්‍රහණයක් නෙවෙයි. නිසා මේ භාවනා වැඩපිළිවෙලදී මුල ඉඳලා අග දක්වාම මම මතක් කරන්නේ බැගෑපත් වෙන්නේ කරුණා කරලා වාඩි වෙලා ඉන්න බව දන්නවනම් ඕක නිවන තමයි. ආස්වාසල ආස්වාස බව දන්නවනම් ඕක නිවන තමයි. ප්‍රසවාසල ප්‍රසවාස දන්නවනම් ඕක නිවන තමයි. මගේ හිත පිටි ගියයි කියලා පිටි ගිය බව දන්නවනම් නිවන තමයි. වේදනාවක් තියෙනවා වේදනාව දන්නවනම් ඕක නිවන තමයි. පිටිවිලක් වෙනවා හිතවිල තියෙනවා දන්නවනම් ඕක නිවන තමයි. සද්දයක් ඇහෙන වෙලාව සද්ද බව දන්නවා නිවන තමයි. විඤ්ඤාණයට මොනම දෙයක්වත් ඇති දෙයක් නැහැ. මෙන්න මේ මතින් සැප දුක් ඉපදීම අපි කොච්චරක් කරනවද කියනනම් ඒ තාක් මිත්‍යා දිට්ඨිය තියෙනවා. ඒ තාක් මිත්‍යා සංකල්ප තියෙනවා. මේ මිත්‍යා දිට්ඨි මිත්‍යා සංකල්ප තියෙනකන් කවදාකවත් අපි වචිද්්වාරේ හික්මීමක් ගන්න බෑ. නිසා අපි බැගෑ වෙන්න ඕනේ. මොකටද මේ ඇත්ත ඇති හැටි දකින්න. ඒකට අපි යථා භූත ඥාන දර්ශනය කියනවා. මෙතන තියෙන්නේ තමන් ඇතුළත වෙන සංනිවේදනයක්. ආශ්වාසය කරන වෙලාවේදී මම සද්දක වේදනාවක් නැති බව දාන. මගේ ආශ්වාසය වදින්නේ දකුණු නාස්පුඩුවේ වම් නාස්පුඩුවේ උඩුතොලේ කියලා දාන. ඒ වගේම දන්නා මේ ආශ්වාසය වදිනකොට මට සීතලක් දැනෙනවා උණුසුමක් දැනෙනවා මේක ප්‍රශ්වාසය නෙවෙයි කියලා දාන. ප්‍රශ්වාසය කරනකොට අරහා සමානම ගෞරවයකින් මම ප්‍රශ්වාසය බව දානවා උණුසුම සීසෙත් දාන. ඔච්චර තමයි. ඔයින් එහාට මොනම දෙයක්වත් නැහැ ප්‍රත්‍යක්ෂේ. නැත යථාභූත ඥාන දර්ශනේ උන්හිහර දෙයක් නැහැ. ධම්ම ත්‍ිතිය උන්හිහර දෙයක් නැහැ. මේක තමන්ගේ හැබෑ නිවහන කරගන්න. ඒ නිවහන කර ගැනීම සඳහා මේ වචනය බිඳීමට හේතු වෙන්නා වූ අරමුණු කරා නන්නත්තර කරවන්නා වූ මේ විතක්කය කීකරු වෙච්ච දවසේ. මෙනෙහි කිරීම කීකරු වෙච්ච දවසේ ඉදිරිපත් වෙච්ච අරමුණත් එක්ක ඉන්නවනම් ඒක නම්බු කරන්න දන්නේ නැත්නම් අසරණයි අනාථයි. ඒක නම් කරන්නේ දන්නවනම් ඒ පුදුරට තේරෙනවා අපි කොච්චරක් හරි ප්‍රයත්න කරන්න ඉදිරිපත් වෙච්ච දේ ඒ වශයෙන් දැනගන්න පුළුවන් ශක්තිය එනකොට ඒ ඇති කරගත්ත ශක්තිය කවදාකවත් තමන්ගේ ප්‍රියමනාප කෙනෙකුට දෑවැද්ද වශයෙන් දෙන්න බෑ. ඒ ඇති කරගත්ත පුළුවන් ශක්තිය අපිට වෙන කෙනෙකුින් උකහ ගන්නත් බෑ ආශිර්වාදයක් කරා. වෙන පින් කරලා මේක ප්‍රයත්නයෙන්ම කරන්න ප්‍රයත්නයෙන්ම කරන්න ඕනේ කිරීම සඳහා අත්‍යවශ්‍යම දේ තමයි මේ සම්මා දිට්ඨිය වශයෙන් වැරදි වචනේ වශයෙන් දැනගන්න. වැරදි ක්‍රියා පිළිබඳ වෙනම කතාවක් තියෙනවා. වැරදි හිතුවිලි පිළිබඳ වෙනම කතාවක් තියෙනවා. නමුත් මේ වැරදි වචනේ වශයෙන් දැනගැනීම අනුන් ඇවිල්ලා උසාවියට ගෙනිලා බොරු සාක්ෂි දුන්නයි කියලා දඩ ගහනකන් ඉන්නේ නැතුව තමන් වශයෙන් අවබෝධ කරගන්න පුළුවන් නම් භාවිත නැති හිතයකට පශ්චාත්තාප වෙනවා. භාවිත හිත සතුටු වෙනවා. දැන් මට දෙවන්නේක් ඇවිල්ලා ටොක්ක කනින්න ඕන කමක් නැහැ. මේ වචනේ වැරදුනා කියලා දැනගත්ත ගමන් මේ මනුස්සයාට හම් වෙන ප්‍රධානම ලක්ෂණය තමයි වැරද්ද සමනය කර ගැනීම සඳහා සමාවිල්ලන. මම ඉතින් මේ බොරුව කියුණා. එතන මම මේක උද්දීපනය කරන්න කියලා මේ දෙන්නෙක් අතර තියෙන සමගිය බිඳෙන මේ කේලමකට යන්න ඉඩ දෙන්නේ නැති. නමුත් මේක ඉක්මන් කරන්න කියලා මම තරපරසු වචනයක් කතා කරන්න ඇති. එතන අදාළ නැති වෙලා මේ කතා කරන තික සම්පප්පලාපයක් වෙන්නේ නැති කියලා දැනගත්තා නම් ඒක වචනේ බිඳුණා නම් විතික්‍රමණය වුණා නම් උල්ලංඝනය වුණා නම් ඒකට සම්බන්ධ වෙච්ච දෙවෙනි එකන ළඟට ගිහිල්ලා සමාව ගන්න එක ආර්යයන් වහන්සේ ළමක තියෙන ප්‍රධානම උත් පළවෙනිම උත් ලක්ෂණය කියලා කියනවා. මේක සරුවත් යනන්සේ පෙන්නවා ශාසනයේ පණ කියලා. සජීවී ධහම කියලා කියන්නේ වච්ඡං අච්ඡේතෝ දිස්වා සත්‍ය නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත වැරද්ද වශයෙන් දැකගෙන එයින් වෙන්වීම සඳහා ඒ අදාළ පුද්ගල ළඟට ගිහිල්ලා සමාව ගන්නවා නම් ඒක සරුවත් යනසේ දකින්න සාසනෙම පණ දුන්නා වගේ කියලා. මම බුරුමේ ඉන්න කාලේ ඒ මහත්තයගේ පොතක් ලිව්වා මේ පිස්සෙක්ගේ සහ සාමාන්‍ය රහතන් වහන්සේ දෙනෙක් අතර වෙනස පෙන්වන්න. ඔය දෙන්නම එක වගේ. පිස්සෙක්ම තමයි රහතන් වහන්සේ කියන්නේ සාමාන්‍ය ලෝකයට, රහතන් වහන්සේ කියන්නේ පිස්සෙක් වගේ, පිස්සෙක් රහතන් වහන්සේ වගේ තමයි දෙන්නම මේ සමාජයට අයිති නැති දෙන්නේ. සමාජයේ දෙන්නම එක රහතන් වහන්සේ තමයි කහුණත් කැලියට තල්ලු කරලා පැත්තකට කරනවා, පිස්සෙක් කමනවා පිස්සන් කොටුට දාන්න. මොකද ලෝකයට පිස්සු කිලින්න බෑ අර දෙන්න ඉන්නකොට. ඉතින් ඒ නිසා පිස්සෙක්ගේ සහ මේ රහතන් වහන්සේ කෙනෙක්ගේ අතර වෙනස ලියලා සයිකෝපැත් කියන වචනේ පාවිච්චි කරේ පිස්සා කියන එකට, සේන් කියන වචනේ පාවිච්චි කරේ රහතන් වහන්සේට. ඒ ලයිස්ට් පෙන්නනකොට කියනවා නිවන් ළඟව කියන රහතන් වහන්සේ කෙනෙක් නම් වැරදිච්ච ගමන් ඉස්සල්ලාම කියලා සමාව ගන්න එක තමයි ලයිස්ට් එක ඉස්සල්ලාම තියෙන්නේ. පිස්සගේ බැරිම තැන මානසික අසහන ඇති වෙන නිසා දහන දහංගට සේරම දාලා අර බොරුව තව බොරු දාස් ගන්න කිමල බැරිම වුණොත් සමාජයේ බලපෑමක් කෙරුවොත් තමයි සමාව ගන්න. සයෝගාවචරය දැනගන්න ඕනේ මට යන්න ඕනේ මේ වැරද්දක් කරලා ඔලොමලකමට යට කරන එක නෙවෙයි. අපි ශාසනය දිනු කර ගන්න ඕන නම් අභ්‍යන්තර ශාසනය වැරද්ද වැරද්ද වශයෙන් දැකගෙන මට මේ වැරද්ද සිද්ධ වුණේ බොදුහරහා, කේලමහරහා, පරසෝචනේ හරහා, සම්පප්පලාපේ හරහා කියලා හරියට දැනගෙන ගිහිල්ලා සමා කර ගන්න පුළුවන් නම් මමසත් ලොකු ආධ්‍යාත්මික ශක්තියක් ලැබෙනවා. ඇතුළත මේ විතක්කේ මෙහෙවනකොට ඒ විතක්කය හරියට අරමුණට ගියොත් මෙහෙමයි, පිට අරමුණට ගියොත් මෙහෙමයි, සැප පහළුණොත් මෙහෙමයි, දුක පහළුණොත් මෙහෙමයි කියලා හිත තාම වචනෙට බිඳිලා නැහැ. විතක්ක මට්ටමේ වැඩ කරන තිරේ මේ කාපට් එකේ යට එකතු වෙන කුණු වගේ මේ සංසිද්ධිය දැක් ගන්න පුළුවන්. ඒකේ අනිත් පැතරත් යනවා. යම් කිසි කෙනෙක් තනියම භාවනා කරලා හෝ තමන්ගේ විතක්කය අනුන් හේතු නිසා හෝ තමන් හේතු නිසා දැන හෝ නොදැන, හිතලා හෝ නොහිතා මේක දුවන පැනිල්ලේ හැටියට, දුවන දිවිල්ලේ හැටියට මේක දිහා බලලා ඊගේ තියෙන චපලකම දන්නවනම් ඒකට තමන්ට තමන් අනුකම්ප කරන්න පුළුවන් නම් තමන්ට තමන් මේක ආය ඉස්සරහා සංවර කරගැනීමේ අදහසින් ඔන්න ඒ කමක් නැ මම මේක භාවනා කරන්න යනවා කියලා දන්නවනම් ඒ මනුස්සයා අනුන්ගේ වචන වැරදීම් පිළිබඳව කවදාකවත් තරහ වෙන්නේ නැහැ. ඕනම තරම් සමාව දෙන්න කැමති වෙනවා. ඕනම කෙනෙක්ගේ වැරද්දකට අනුකම්පා කරන්න පුළුවන් තත්ත්වයක් එන්නේ. මේ ලකුණු ටික ඇසුරු කරන්න කල්යාණ මිත්‍රයෙක්ද නැද්ද කියලා දැනගන්න යෝගාවචරයට සමාජික මට්ටමෙන් උදව් කරනවා. හැබැයි බැලුව බැලමට පේන තිනේ කොච්චර භාවනා කරත් මේ අනුන් කියන වචනේ පුදුම විදිහට අදහගෙන මේ ලනු කණේක. හුදෙකම භාවනා කරන මිනිස්සු වුණත් මේ සායම්බරු, මේ රට්ටු කියන පච, මේ රට්ටු කියන මේ ආශ්චර්ය ධර්ම, රට්ටු කියන මේ අනම්මන කණ්ඩ ගියාම රාත්තල් ගන්න දැනගන්නේ මේ කන්නේ. ඒත් පේන කිසිසේත්ම මේ මිනිස් යෝගාව තාම මේ යථාභූත ඥාන දර්ශනේ නෑ. අස්පනා අපිට මේක දැක ගන්න පුළුවන් ශක්තියක් තියෙන සාර මනුෂයා කිව්වත් ඒක පිළිගන්න. මේ මනුෂයා කිව්වත් පිළිගන්න. ඒක ලියලා ලෝකේ තියෙන භාවනා ක්‍රම ඔක්කොම ඔළුවේ දාගන්න. දාන්නේ අරක නැත්තම් මේක, ඒක නැත්තම් මේක කර 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 තමන්ට හරියන එක මේකයි. ඒක දිගේ යන්න ඕනේ කියන මේ ලැබිච්ච සීමිත කාලය තුළ වැඩ ගැනීමේ හැකියාව. ඒක මම මේ අවතක්ෂේරු කරන්න හදන එක නෙමෙයි මම මේ කියන්නේ. මේ අවුරුදු 40ක් විතර භාවනාව ලංකාවේ දිනු වේගෙන යනකොට ඒ ප්‍රශ්නෙත් උග්‍ර වෙලා තියෙනවා. එක එකන එක එක භාවනා ක්‍රම ගැන කතා කරනවා. කෙටි ක්‍රම තියෙනවා, සාමාන්‍ය ක්‍රම තියෙනවා, හදිසි ක්‍රම තියෙනවා. එව්වා අණුව ගිහිල්ලා අමාරු වැටෙනන් අතර දැනුමුත්ත්ත් ඉන්නවා, නොදැනුවත්ත්ත් ඉන්නවා. පොහසත් අයත් ඉන්නවා, දුප්පත් අයත් ඉන්නවා, ගෑනුත් ඉන්නවා, පිරිමිත් ඉන්නවා, පැවිද්දත් ඉන්නවා. උපවිද්‍යාචාර්ය නැත්නම් පැවිදි නැති ඇත්තොත් ඉන්න එක දිහා බලනකොට මේ ආනාපානී හිතපවතින මේ ආනාපානී හිතපවතිනවා කියන එකයි සම්මාදිට්ඨිය කියන්නේ. ආනාපානේ කරන්න කියලා ආනාපානේ හිත නැහැ කියලා දන්නවනම් ඒක සම්මාදිට්ඨිය තමයි. ඊට අමතරව දැනගන්න පුළුවන් ඒ නැත්තේ මොකද රූපයක් නිසා, සද්දයක් නිසා, නැත්නම් හිතවිල්ලක් නිසා, වේදනාවක් නිසා ආදි වශයෙන් දන්නවනම් මේ මට්ටම ඉක්මවල කවුරු හරි යන්න හදනවනම් ගීල හදිසි ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවනම් ඒ පැහැදිලිවම මේ සම්මා වාචා මිච්ඡා වාචා වල තියෙන දෙක වෙන්කර ගැනීමේ සම්මාදිට්ඨි නැතිකම. ඒ වගේම හොඳට නිර්වචනය කළ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. යම් කිසි කෙනෙක් මේ කාරණා හොඳට එල්ල කරගත්තා නම් අපි විතක්කචෛසිකේ ගත්තත් මගේ හිත දැන් තියෙන්නේ අකමැත්තක කියලා. මගේ හිත දැන් තියෙන්නේ වේදනාවට යට වෙලයි කියලා. මගේ හිත දැන් තියෙන්නේ සද්දයකට, නිචිවිල්ලකට යට වෙලා ආනපනේ නැහැ කියලා. දැනගැනීමේ ශක්තිය අපෙන් උදුර ගන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ ඉන්නවා. මේක තමයි manussත්වයේ තියෙන සුවිශේෂී තත්ත්වය. අපි ඒක සමාදම් වෙනවද කියන එකයි ප්‍රශ්නේ. තමන් හිතවිල්ලක ඉන්නකොට තමන් ඉන්නේ අරමුණේ නෙවෙයි හිතවිල්ලක බව දැනගන්න පුළුවන් ශක්තිය, දැනගන්න පුළුවන් සතිය, දැනගන්න පුළුවන් අප්‍රමාද භාවය තොට දෙන්නේ මම ඊට පස්සේ දැනගන්න දෙන්නේ නැහැ කියලා මේක අපෙන් උදුර ගන්න පුළුවන් ශක්තියක් ඔකේ තියෙනවා. ඒක සරුවත් චන්දසේ සුද්ධ වශයෙන් සඳහන් කරන සෑම මනුෂ්‍යයෙකුට සමානව තියෙනවා. ආනපනේ කරනවා, ආනපනේ ඉන්නවනම් ඉන්න බව දැනගන්න පුළුවන්. ආනපනේ කරනවා, ආනපනේ නැත්තම් නැති බව දැනගන්න පුළුවන්. එච්චර තමයි සම්මාදිට්ඨිය කියන්නේ. නුඟ දෙනෙක් එක ඉක්මවල යන්න හදනවා, ඉක්මවන්න ගිය ගමන් වෙන්නේ මොකද්ද? අර සරල ඍජු ප්‍රත්‍යක්ෂය. එහෙම නැත්නම් යථාභූත ඥාන දර්ශනෙන්න කියනවා. ඒ වාගේ මේක වචනෙට බිඳුනට පස්සේ උනත් මම මේ කතා කරන්නේ විතක්කේ කියලා කියන්නේ බොහොම චෛෂික මට්ටම. වචනෙට බිඳලා වීතික්‍රමණය වුණාට පස්සේ නැත්නම් උල්ලංඝනය වුණාට පස්සේ මම ඇති උනේ වැරද්දක් නැත්නම් මම ඇති උනේ හරියක් කියලා තේරුම් ගැනීමේ ශක්තිය. ඕකට PhD ඕන කරන්නේ නැහැ. ඕකට සරුවචනාංශය ඇවිල්ලා ඉත ඇඳලා මේ කළු සුද්ධ ආන්න ඕන කමක් නැහැ. කාලම සූත්‍රයේදී සරුවචනාංශය කතා කරන්නේ ඔච්චරයි. බල කවුරුත් ගියෙන් දැක් අහන්න එපා. ඒ පොත් බලන්න ඕනේ නැහැ. මොකක්වත් ඕනේ නැහැ. කෙරුවට පස්සේ බලපන් මේකෙන් උනේ ලාභයක්ද පාඩුවක්ද කුසලයක්ද අකුසලයක්ද කියලා ඒක උඹලට කියලා දෙන්න ඕනේ නැහැ නේ කවුරක්වත්. ඉතින් ඔකට නඩු යන්නවක්වත් පෙරක දොරු අහන්නවක්වත් මොකුත් ඕනේ නැහැ. තමන් අත වෙච්ච දේ මේක වැරදි වචනයක්, මේක හරි වචනයක් කියලා. වැරදි වචනයක් නම් අදාළ පුද්ගලත් එක්ක සමා වෙන්න බැරි නම් මෙච්චර ලේසියෙන් කරන්න පුළුවන් වැඩේ මඟ අරව ගන්න බැන්නා. එමස කවදද මේ විතක්කේ වාගේ ඇතුලේ තියෙන චෛතසික ධර්මයක් එක්ක වැඩ කරන්නේ? මේ භාවනා කරන කෙනාගේ වචනය, වචන පාවිච්චිය වැඩි වෙන්න වැඩි වෙන්න අර ගැඹුරු චෛතසික වලට යන තියෙන විතක් වගේ දේවල් වලට යන තින්දි අඩු වෙලා දැන් නිතරම උල්ලංඝනය කරන, එහෙම නැත්නම් වීතික්‍රමණය කරන මට්ටමක හිටියොත් අර උදල්ලෙන් අයිස් කරන්න පුළුවන් කුණුතියේ දිවේ කන් ඇද්දෙන් අයින් කරන ඉවස් කරන්න කතා කරලා වැඩක්. ඉතල උදල්ලෙන් අන්තිම උදල්ලෙන් අයින් කරලා තමයි අන්තිමට කං හැන්දෙන් ගන්න තියෙන්නේ. ඒ නිසා යෝගාචරයට මේක සීල මට්ටමේ යම් ප්‍රමාණයකට නඩත්තු කරන්න පුළුවන්. සමාධි මට්ටමේ යම් ප්‍රමාණයකට නඩත්තු කරන්න පුළුවන්. නමුත් මේ සූත්‍රයේදී, මහා චත්තාරීසක සූත්‍රයේදී සර්වචන් සීව පිළිබඳ යම් අදහසක් ඇති කෙනෙකුට පෙන්ලා දෙනවා ඉස්සලාම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා කියන මට්ටමේදී ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට මිච්ඡා වාචා සම්මා වාචා කියන මාතෘකාව හරහා කෙනෙකුට ඒ සීලේ ඉක්මොළ සමාධි ඉක්මොළ ඉතාම ගැඹුරකට යන්න පුළුවන්. ගිහිල්ලා මේ වචනය හරහා සිදුවෙන කෙලෙස් හෝ කුසල් දෙක වෙන් කළ දැනගත්තට පස්සේ ඒ මිනිස්යා කවම කවදාකවත් ඒ ලැබෙන දැනුම තමන්ගේ අත්දැකීමෙන් ලැබෙන දැනුමක් නෙවෙයි, තමන්ගේ අත්දැකීමෙන් සීමා වෙච්ච අත්දැකීමක් නෙවෙයි. මේක මුළු මානවයාටම ප්‍රසිද්ධ, සම්පූර්ණ මානව මනසේ සිටියම කියවන්න පටන් ගන්නවා. එතකොට බුදුහාමුදුරන්ගේ හිත, දේවදත්තගේ හිත, අල්ලපු ගෙදර එක්කනාගේ හිත, ළඟ ඉන්න එක්කනාගේ හිතත් වැඩ කරන්නේ ඔය න්‍යාය පත්‍රයටමයි, ඔය සමීකරණයටමයි. නමුත් තමන්ගේක, තමන්ගේ සර්කිට් එකට ගිහිලා බලා ගන්න නැතුව අපිට අභිඥාවක් කරා, බුදුහාමරගේ ආශිර්වාදයක් කරා, එහෙම නැත්නම් සාන්ති කර්මයක් කරා මේක ලබන්න. නිසා යෝගාවචරය තම තමන්ගේ මට්ටම් වල හැටියට ඉස්සලාම සීල ශික්ෂාව දාගෙන ඊට පස්සේ සමාධි ශික්ෂාවෙන් මේ අරමුණක් මෙනෙහි කරලා මුණට මුණ දා ගන්න මට්ටමට ගිහිල්ලා ඒ හරහා ඇති වෙන සෑම සැප දුකක්ම මනාපමනාපයක්ම එතන වශයෙන් දැක ගන්න පුළුවන් ශක්තියකට එනවනම් ඒ යෝගාවචරය පුදුමාකාර විදියට මේ වචන සංවරයකට, වචී සංවරයකට එනවා. එදාට තමයි යාට මේ දුෂ්චරිත ප්‍රමාණ කළ පැත්තකට දාලා සුචරිත පැත්තක් ගැන කතා කරන්න පුළුවන්. වචී සුචරිතයක් ගැන. ඉතින් අපි අද කාල වේලාව ගත වෙච්ච නිසා අපි මේ චත්තාරික සූත්‍රයේම ඉස්සරහට යනකොට සරුවත් යනන්සේ මොකද්ද මේ තරම් ගැඹුරක් වටිනාකමක් ගැඹීරත්වයක් තේරුම් ගත්ත කෙනෙක් කොහොමද වචී සුචරිතය ඉස්සරහට අරගෙන තමන්ගේ ඉදිරි ගමන ඍජු කරගන්නේ කියන එකට අපි කාලය ගනිමු. අද මේ තාක්කත් මේ ඉදිරිපත් කරන ලද කරුණු ශීල මට්ටමින්, සමාධි මට්ටමින්, ප්‍රඥා මට්ටමින් ඒ වචී ద్వාරය සංවර කර ගැනීමට හේතුවක්, ධෛර්යයක්, බලයක්, වීරියක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා.